නිමාසි 6 වෙනිදා දැන් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් උදෑසන 5:00යි ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් උදෑසන 10:00යි ඉතින් අපත් සමග එකතු වෙනවා අද දවසේදී සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට පූජ්‍යපාද යුකේගම අත්තදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතින් මේ රැස්ව සිටින සීලම දෙනා වෙනුවෙනුත් YouTube ආදී අනිකුත් මාධ්‍යන් ඔස්සේ මුදුරු කාලයේ කිරීමම ධර්ම දේශනාවට සවන් දෙන සීලම දෙනා වෙනුවෙන් පූජ්‍යපාද යුකේගම අත්තදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාද නමද නමස්කාර පූර්වක පිළිගන්න අප සිටිනවා. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දවසේදී අපට උතුම් වූ තථාගත ධර්ම දේශනාව පහදා දෙන්නා ලෙස. සාදු සාදු සාදු.
හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි. අදත් අපි සුපුරුදු පරිදි අපි මේ සිද්ධ කරගෙන ආපු දේශනා මාලාවක් වශයෙන් සිද්ධ කරපු ඒ දහම් වැඩසටහන පටන් ගැනීමට සූදානම් වෙන්නේ. හොඳයි, එහෙනම් අපි මේ දක්වා දින කීපයක් මුළුල්ලේ කතා කරගෙන ආවේ කුද්දකනිකාය පටිසම්භිදා මග්ගප්පකරණේ මහාවග්ගපාලියට අයිති ඥාන කතා පිළිබඳව. ඉතින් මේ එකේදී අපි මේ මෑතකදී කතා කරන්න යෙදුණ සම්මර්සන ඥානය සහ සම්මර්සන ඥානය පිළිබඳව අද අපිට කතා කරන්න තියෙන්නේ උදයබ්බේ ඥානය නිර්දේශය පිළිබඳව. ඉතින් ගිය සතියේ අපි මේ උදයබ්බේ ඥානයට එන්නට පෙර දැනගත යුතු කාරණා වශයෙන් මේ උදේවැය හෙවත් ඇතිවීම නැතිවීම නොපෙනෙන වැහිලා තියෙන තවත් ක්‍රමයකින් කිව්වොත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වසාගෙන සිටින ඝන හතරක් පිළිබඳව කතා කරා. එතකොට ඒක අපේ මේ ඉදිරි භාවනාවන්ට වගේම කෙනෙක් මේ මූලිකව පටන් ගන්න භාවනාවකට උනත් මේ ඝන සතර පිළිබඳව දැන ගැනීම ඉතාමත් වැදගත්. මොකද ඒ අනුසාරයෙන් ඒ ආකාරයට හෝ කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා මේ තමන්ගේ මෝඩකම දුරු කර ගැනීමට. ඉතින් ඒකේ අපි ඝන සතර පිළිබඳව අපි ගිය සතියේදී අමතර දේශනාවකුත් ඒකට ඇතුළත් කරගත්තු නිසා සාමාන්‍ය මූලික විස්තරයක් පමණයි සිද්ධ කරේ. ඉතින් ඒ නිසා අදත් යම් ප්‍රමාණික යම් විස්තර කිරීමක් සිද්ධ කරලා පසුව අපි මේ උදයබ්බේ ඥානය නිර්දේශයට, ඒ කියන්නේ අටකතාවට හෝ මාතිකා වර්ණාවට යන්නේ නැතුව පෙළදහමේ තියෙන උදයබ්බේ ඥානයේ අටතේ තියෙන කොටස් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ. මේකට අදාළ වර්ණා වටකතා වර්ණාව මාතිකා වර්ණාව පිළිබඳව ගොඩක් පැහැදිලි හා වැදගත් විස්තර රාශියක් අටකතාවේ සඳහන් වෙනවා. ඉතින් ඒකත් මම බැලුවා. ඉතින් මේ ඒ ටික අපි පිළිවෙලට ඒ වර්ණා වටකතාවේ තොරතුරුත් අපි දැන ගැනීම ඉතාමත් වටිනා ප්‍රයෝජනවත් බව තේරුණා ඒ අටකතාව කියනකොට. අපි ඒක ප්‍රමාණිකෝලව කරගෙන යමු. හොඳයි, අපි උදයබ්බේ ඥානය කියන මාතෘකාව එන්නට පෙර අපි ගිය සතියේ කතා කරපු ඝන සතර පිළිබඳව යම් විස්තරයක් පැහැදිලි කිරීමක් තවත් හැමෝටම උපකාර පිණිස සිද්ධ කරනවා. ඊට අමතරව අපි මේ භාවනා කරගෙන යන වැඩපිළිවෙලට අත්වලක් වශයෙන් කෙනෙක් අකණ්ඩව භාවනා කරන කෙනෙකුට අත්වලක් වශයෙන් යම් වචන කීපයක් මම මතක් කරන්න අදහස් කරා. අපි හැමෝම භාවනා කරන්නේ මේ සතිපට්ඨානෙ මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියන මේ මාතෘකාව යටතේ මේ සිහිය පිහිටුවා ගැනීම, සතිය දියුණු කර ගැනීම මේ නිවන් දකින වැඩපිළිවෙලේ ඒකායන මාර්ගයේ හැටියට පෙන්වනවා. ඉතින් එනා ඒ නිසා අපි ලෞකික කුසලයක් කරත් සීලමය ඥානය, සමාධි භාවනාමය ඥානය හා විපස්සනා ඥානයන් මේ හැම එකකටම මේ සතිය කියන එක සම්බන්ධයි. ඉතින් ඒ නිසා මේ සතිය දියුණු වෙන විදිහට තමයි අපි භාවනාව කළ යුත්තේ. ඉතින් ඒ සතිය කියන එක අපිට එක තැනක වාඩි වෙලා හෝ අපි යම් කාලයක් යොදාගෙන මේ භාවනා කරන ක්‍රමයට විතරක් සීමා කරගන්නේ නැතුව මේක අපේ එදිනදා ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ අනුසාරයෙන් මේ සතිය මතුවීම, සතිය පුහුණු කර ගැනීම අනිවාර්යෙන් වැදගත් කාරණාවක්. එනිසා බුදුරජාණන් වහන්සේ මේ සතිය දියුණු කර ගැනීමට සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම දේශනා කරපු පබ්බයන් දෙකක් තියෙනවා. ඒක තමයි ඉරියාපත පබ්බේ හා සම්පජාන පබ්බේ කියන එක. ඉතින් මෙන්න මේ දෙක අපි අනිවාර්යෙන් හැම යෝගාවචරයෙක් විසින්ම පුරුදු කළ යුතුයි. අපි පවත්තන ඉරියව්ව සිහියෙන් පැවැත්වීම මේක බොහොම ප්‍රායෝගිකයි. ඉඳ ගැනීම, හිට ගැනීම, ඇවිදීම, නිදා ගැනීම කියන මේ ඉරියව් මුලාවකින් තොරව සිහියෙන් යුක්තව පැවැත්වීම. එතකොට ඒකෙදී මේ සිහිය කියන කාරණාව දෙක ආකාර දෙකකට සිද්ධ වෙනවා. නුවණ සහිතවද වෙනවා, නුවණ නැතුවද මේ සිහිය යෙදෙනවා. ඉතින් ඒ නිසා ආධුනික කෙනෙකුට මේ නුවණ හා සිහිය කියන එක එදිනදා කටයුතු වලදී දෙකම පවත්වා ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට අපි සිහිය විතරක් පවත්වාගෙන කටයුතු කරන්න පුළුවන් බවකුත් තියෙන නිසා එනිසා මේ සිහියෙන් ඉඳීම පමණකිනුත් අපේ හිත ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් යම් වෙලාවක ඒ තුළට නුවණ තබා ගැනීමෙන් ඒක තව තවත් කෙලෙස් ගෙවීම සඳහා අර්ථවත් වෙනවා. ඒකද අපි දන්නවා සිත් ගත්තාම ඥාන සම්පයුත්ත, ඥාන විප්පයුත්ත කියලා සිත් තියෙනවා. නුවණ නැතුව සිත් යදෙනවා. ඉතින් ඒ නිසා මේ හැම කුසල් සිතකම සතිය කියන එක අන්තර්ගත වෙලා තියෙනවා. සතියෙන් තොරව කිසිදු කුසල් සිතක් උපදින්නේ නැහැ. ඉතින් ඒ තුලින් අපිට පැහැදිලි වෙන්නේ මේ නුවණින් තොරවත් සිහිය විතරක් පවත්වන්න පුළුවන් බව. ඉතින් ඒ නිසා අපි එදිනදා කටයුතු කරනකොට ඒ දේට අවධානය යොමු කරගෙන තමන් සතියෙන් ඉන්න බව සතිමත්ව මනා අවධානයෙන් ඒ වැඩ කටයුතු කරන්න පුරුදු පුහුණු වීම අපි කළ යුතුයි. එනිසා මේක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ, මේක දැනුමක් නෙවෙයි, මේක පුහුණුවක්. මේ පුහුණුව තුළින් තමයි අපිට සතියේ ප්‍රයෝජන සැලසෙන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ මනුස්ස කටයුතු වල යොදා ගන්න තිරිසංගත සත්‍යෝ අතීත කාලෙම අලි ඇත්තු පවා යොදාගත්තා. ඉතින් මේ සත්තුන්ගේ ඉතාමත් කුළු ගති, තිරිසංගති, කැලෑ ගති අයින් කරලා මනුස්සයන්ට සුදුසු ආකාරයේ හික්මවපු සතෙක් බවට පරිවර්තනය කරන්නේ පුහුණුව තුළින්. නැවත නැවත පුහුණු කිරීමෙන්, එහෙම කිරීමෙන්, සකසා කිරීමෙන් ඒ සතා අර තිරිසංගති අයින් වෙනවා වගේ අපි තුලත් තියෙන මේ ගේහනිස්සිත කාම විතක් පෘථග්ජන ගති සතිය යොදාගෙන නැවත නැවත පුහුණු කිරීමෙන් අපිට ඒ සතිය කියන එක මතුවෙලා ඉන් පස්සේ નિરાයාසයෙන් සතියෙන් කටයුතු කිරීමට හිත පුරුදු වෙනවා. ඉතින් ඒ නිසා මේක හැම වෙලාවෙම කළ යුතු එකක් නෙවෙයි. මුලින් අමාරුවෙන් කළත් මේ සතිය කියන එක හිතට අල්ලගත්තන් පස්සේ, හිතට පුරුදුනම් පස්සේ ඒ සතිය විසින්ම අපිට සිහියෙන් හිටිය යුතුයි, මේක සිහියෙන් කළ යුතුයි කියන පණිවිඩේ හිතට දෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි යම් වෙලාවක කෙලෙසයක් ආවා නම්, මුලාවටපත් වුණා නම් ඒකද මේ සිහියෙන්ම මතක් කරලා දෙනවා, ඔබේ හිතේ කෙලෙසයක් හටගත්තා නේද, ඔබ මේ වෙලාවේ මුලාවෙන් නේද කටයුතු කරේ කියන එක හැම මොහොතෙම සතියෙන් මේ හිතට ආවර්ජනය කර කර දෙනවා මේ සතිය පුහුණුනම් පස්සේ. අන්න ඒ නිසා තමයි මේ සතිය කියන එක සියලු තැන සියලු ආරක්ෂාව සලසා දෙනවා කියලා කියන්නේ. ඊළඟට මේ සම්පජාන පබ්බේ තියෙනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ආදි වශයෙන් අපිට මේ මාර්තුකා කරපු මේ සිහිය නුවණ පැවැත්විය යුතු කොටස් ටිකක් වෙන් කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් මුලින් මෙන්න මේ කොටස් ටික වෙන් කරගෙන ඇඳුම් පැළඳුම් අඳිනකොට පවා ඒ වගේම කන කොට බොන කොට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ආදි වශයෙන් ඔබ මේ වහලා තියෙනවා. ඉන්න මේ එකක් එකක් කටයුතු අපි සියලු කටයුතු මුලින් කරන්න අමාරු නිසා මේ කොටස් කොටස් අපේ ජීවිතේ කටයුතු බෙදාගෙන ඒවා සතියෙන් කරන්ඩ අපි අදිස්ථාන කරගෙන මේ කිරීම තුළ මේ සතිය දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ සිහිය දියුණු කරගැනීමේ ප්‍රවණතාවය හා ඒ මත තමයි අපේ මේ භාවනාවන් තේරෙන්නේ. එකින් එකට සම්බන්ධ වෙලා මේ විදර්ශනා ඥානයන් දියුණු වෙලා යන්නේ. මේ සතිය නැති වුණොත් එහෙම අමාරුවෙන් පුරුදු කරන දේ අපි එදිනෙදා කටයුතු කරනකොට නැවත වැහිලා ගිහිල්ලා එකම ඥානයක් තුළ අපිට බොහෝ කාලයක් රැඳෙන්න සිද්ධ වෙනවා. මොකද ඒ උපදවාගත්තු සිහිය නුවණ ආපහු ඒක අතහැරෙනකොට නීවරණයන්ගෙන් කෙලෙස් වලින් වැහිලා යන නිසා. ඉතින් ඒ නිසා දම් වැලක් වගේ අකණ්ඩව මේ සතිය පවත්වනවා නම් මේ ඥානයන් දියුණු කරගන්න හා ඒ වගේ සම්බන්ධභාවය ගොඩනගෙනවා. ඉතින් ඒ නිසා ඒක මං අමතර කාරණාවක් වශයෙන් මතක් කරන්නේ. මේක ඔබ විශේෂයෙන් අවධාරණය තබා ගත යුතුයි. මේ පුහුණුව කියන එක නිරන්තරයෙන් අපි ඒවා සමහර විට අපි ගෙදර දොරේ වැඩක් කරනවා වෙන්න පුළුවන්, උයනවා පිහිනවා වෙන්න පුළුවන්, අපි ගමනක් යනවා වෙන්න පුළුවන්, කොහේhari අපි ඒ තමන් ඉන්න පරිසරයේ මෙහාට මෙහාට යනවා වෙන්න පුළුවන්, කෑම බීම ගන්නකොට ආදී මේ හැම අවස්ථාවම සිහියෙන් කළ යුතුයි කියන එක නිතර නිතර හිතට දෙන්න දෙන්න ඒක නැවත නැවත අවදිමත් භාවයට පත් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපි මේ පුහුණුව කියන එක හැමෝම කරන්ඩ වග බලා ගන්න ඕනේ. මොකද සතියේ ප්‍රයෝජන එමටයි. මතක තබා ගැනීමේ ශක්තිය, ධාරණ ශක්තිය, ආවර්ජනය කර ගැනීමේ ශක්තිය, ඒ වගේම අපේ හිත කෙලෙස් වලින් මුදවා ගැනීමේ ශක්තිය, දුක් දොම්නස් ශෝක පරිදේවයන්ගෙන් අපේ හිත නිදහස් වීමේ ප්‍රයෝජන ආදී මේ බොහෝ ප්‍රයෝජන සලකාගෙන අපි මේ උතුම් ධර්මය අපි දිනු කරන්න හැමදෙනාම අදිස්ථාන කරගන්න ඕනේ. ඉතින් හොඳයි, ඒ කාරණාවත් එක්ක අපි සතර ගණය පිළිබඳව කතා කරගෙන ආවේ. සන්තති ගණය, සමෝහ ගණය, කිච්ච ගණය, ආරම්භන ගණය කියලා මේ ගණ හතරක් පිළිබඳව අපි කතා කරා. ඒක පිළිබඳව මූලික විස්තරයක් අපි ගණයක් කියන්නේ මොකද්ද, ඒ ගණ හතර පිළිබඳව මූලික විස්තරයක් අපි සිද්ධ කරා. ඉතින් විපස්සනාවට උපකාර වීම වශයෙන් තව ටිකක් මේක පැහැදිලි කරගත්තා නම් හොඳයි කියන එක ගිය සතියේ යෝජනාවකුත් පැමිණි නිසා යම් ප්‍රමාණයකට මේ පිළිබඳව පැහැදිලි කරන්න මේ අවස්ථාව මම යොදා ගන්නවා. එතනදී අපි මේ සමූහ ගණයේ කියලා කිව්වේ, මේ සමාවෙන්න සන්තති ගණයේ කියලා කිව්වේ. මෙතන සන්තතියක් කියලා කිව්වේ ඉපදෙමින් බිඳමින් පවතින නාම රූප සමූහය එකක් ලෙස අපිට වැටහෙන බව. මේක විපරිත අදහසක්. මේ පරමාර්ථ වූ නාම රූප ධර්මයන්ගේ ස්වභාවයම නිරන්තරයෙන් ඉපදෙමින් බිඳෙමින් පවතින බව. ඉතින් ඒකේ වේගවත් භාවය නිසා හා ඒ සඳහා අපේ නුවණ යොමු නොකරන නිසා නැවත නැවත එකම දේ විනස් එකම දේ හටගත්තත් අපිට ඒ ඔක්කොම එකක් ලෙස ගන්න බවක් අපේ මේ හිතේ තියෙනවා. එතකොට ඒක බිඳෙන්න නම් මේ සන්තතිය, මේ නිරන්තරයෙන් ඉපදෙමින් බිඳෙමින් පවතින මේ ධර්මතාවයන් ඒක ඒ විදිහට වැටහෙන්න නම් එකක් හැටියට වැටෙන මේ පෙනෙන ඇහෙන ඒ වගේම දැනගන්න හිතෙන දේවල් බෙද බෙදා බැලීමෙන් ඒ ඝණය බිඳීමෙන් තමයි අපිට ඒක එතන තියෙන මේ ඥානෙ මොහු කුරා යන්නේ. ඉතින් ඒ නිසා අපි ඒකට උදාහරණ ගිය සතියේ දුන්නා. මේ දැන් අපි මේ එක උදාහරණයක් අපි මේකට ගත්තොත් අපි මේ යෑම කියන ක්‍රියාව ගත්තාම අපි සක්මන් කරනවා කියලා අපි ගමක භාවනා කරන අයට තේරෙන නිසා මේ යෑම මට මතක නැහැ ගිය සතියේත් මේක කතා කරාද කියලා. එතකොට යෑම ක්‍රියාව අපිට එකක් හැටියට පුද්ගලයෙක් යනවා කියන ක්‍රියාව ගත්තාම මේක අපි කොටස් වලට කැඩුවොත් ඉස්සරෝම අපිට යන්න ඕනේ කියන හිතක් පහළ වෙනවා. ඒ යෑමේ හිතක් පහළ වුණන් පස්සේ ඒ හිත ඉපද නිරුද්ධ වුණන් පස්සේ තමයි යෑම ක්‍රියාව කරමින් වෙනත් වූ සිතක්ම පහළ වෙන්නේ. ඊට පස්සේ යෑමට නම් අපි එක කකුලක් ඔසවන්න ඕනේ. ඒ කකුල ඔසවනකොට ඒ පහළ වෙන්නේ අර අලුත්ම නාම රූප ධර්ම සමූහයක්. ඊට පස්සේ ඔසවපු කකුල ඉදිරියට තබනවා. ඉදිරියට තබන්නත් ඉදිරියට තබන්න ඕනේ කියන හිතක් මුලින් පහළ වෙලා ඉදිරියට තැබීමේ හිතක් පහළ වෙනවා. ඒ ඉදිරියට තැබීම කරන ක්‍රියාව කරන හිතක් ඉපදෙනවත් එක්කම අර ඔසවීම සඳහා පහළ වෙච්චි නාම රූප ධර්මයන් හා ඒ සියලු චිත්තචෛසික ධර්මය නිරුද්ධ වෙලා තමයි ඉදිරිය කකුල ඉදිරියට යැවීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ ඒක පහතට හෙලීම කියන එකේදී ඉදිරියට යැවීමේ නාම රූප ධර්මය නිරුද්ධ වෙලා තමයි අනිසිත පහළ වෙන්නේ. මේ විදිහට මම හිතන්නේ මේක ගිය සැරේත් අපි කතා කරා. ඒ විදිහට නාම රූප ධර්මයන් අනිත් කකුලට සම්බන්ධ වෙලා මාරුවෙන් මාරුවට සිද්ධ වෙන ක්‍රියාවන්ගේ මේක දිහා අපි නුවණින් බැලුවේ නැත්නම් අපිට පේන්නේ එක දිගට පවතින ක්‍රියාදාමයක් හැටියට. එකම පුද්ගලයෙක් ඇවිදිනවා හැටියට පේන්නේ. පැයක් අපි ඒ ක්‍රියාව සිද්ධ කරොත් පැයක් පුරාවට මේ ඇවිදීම කරන කෙනෙක් එක ක්‍රියාවක් හැටියට අපිට හම්බෙනවා. ඉතින් මෙන්න මේක තමයි ගණේ. නමුත් එතන තියෙන අර වගේ සම්බන්ධභාවය බිඳලා කොටස් කොටස් වලට කඩලා බැලුවොත් අපිට ඒක විසදව පේන්න ගන්නවා. ආහාර ගැනීම ක්‍රියාව අපි ගත්තොත් ඒකෙත් ඒ වගේ. අපි ආහාර ගැනීම සඳහා හිතක් පහළ වෙලා ඒ සඳහා අපි අපේ බත් දෙක ආහාරයට ළඟට අරගෙන අපි අත යොදලා ඒ ආහාර මිශ්‍ර කරලා ඇනීම, ඒ වගේම අපේ මුඛය වෙත ගැනීම, ඊට පස්සේ ඒක මුඛයට ඇතුල් කිරීම, ඊට පස්සේ ඒක අපි ඒවා දත්වලින් විකීම, සැපීම, ඊට පස්සේ රස දැන ගැනීම, ඊට පස්සේ ඒවා අපි ගිලීම, ගිලලා උදරයට යෑම, නැවත අපි ආහාරය ගැනීම කියන මේ වෙනස් වෙනස් වූම නාම රූප ධර්මයෝ, වෙනස් වෙනස් වූම චිත්තචෛසික ධර්මයෝ, වෙනස් වෙනස් වූම වේදනා සංඥාවෝ අලුත් අලු මොහොතක් මොහොතක් පහසා උපදින්නේ ක්‍රියාව තුළ. නමුත් මේ ඔක්කොම අපි එකට අරගෙන අපි විනාඩි 10ක් ආහාරයට ගත්තනම් ඒකම එකක් හැටියට සලකා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් මේවා ඒ මොහොතේ නිරුද්ධ වෙනවා, හටගෙන නිරුද්ධ වෙනවා. ආහාර මුඛයට යොමු කරපු හිතත් ඒ රූපත් ආහාර හපනකොට නැහැ, ඒව අලුත් රූපයි නාම ධර්මයි කියලා වෙනස් වෙලා පේවුනොත් එයාට අර මේ එක දිගට තියනවා ඉන්නවා කියන අදහස නিত্য සංඥාව ගෙවිලා යනවා. ඉතින් මේ හැම එකක්ම අපි එක් ක්‍රියාවන් උපකාර කරගෙන මේ විදිහට කොටස් වලට බලන්නේ අපි තුල පැලපදියම් වෙලා තියෙන නিত্য සංඥාව බිඳලා දාමි. ආත්ම සංඥාව බිඳලා දැමීම. සැපයි කියලා ගත්තු සංඥාව බිඳලා දැමීම. මොකද මේවා පදනම් වෙලා තමයි අපිට කෙලස් කර්ම ගොඩ නැගිලා තියෙනවා. ඊළඟට තවත් කාරණාවක් තමයි අපි කියමුක අපේ රූපය පිළිබඳව ගත්තාම උදාහරණයක් වශයෙන් කෙස්, ලොම්, ඒ වගේම අපි හම මේ අපිට පෙනෙන රූපයක් ගත්තාම අපේ කෙස් ටික අපි තරුණ කාලයේ කුඩා කාලයේ යම් ආකාරයකට පේනවා. ඒක තරුණ වෙනකොට තව ටිකක් පැහැයෙන් යුක්ත වෙලා වෙනස් ආකාරයකට පේනවා. ඒක ටිකක මහලු බවට වයසට යනවා, අවුරුදු 50ක් 60ක් 70ක් යනකොට ඒක ඉදිලා සුදු පාට වෙලා තියෙනවා. දැන් අපිට මේ පේන්නේ කුඩා කාලයේ තිබුණු කෙස්මයි තරුණ කාලයේ තියෙන්නේ. තරුණ කාලේ තිබුණු කෙස්මයි දැන් මහලු වෙනකොට අපි මේ ඉදිලා වගේ පේන්නේ සුදු පාට වෙලා තියෙන අර කෙස්මයි කියලායි අපිට හිතෙන්නේ. නමුත් නුවණින් බලන කෙනාට එහෙම එකම කෙස් කියන රූපයක් නෙවෙයි, අලුතෙන් අලුතෙන් උපදින රූප ධර්මයෝ තමයි මෙතන පත්තෙන් හටගන්න රූප ධර්මයෝ තමයි තියෙන්නේ. ඉතින් ඒ පවතින මම මේක මතක් කරේ අපිට සමහර විට නුවණ තියෙන කෙනාටත් මේක හොයාගන්න අමාරුයි. මේ එකම කෙස් ගහක් ඉදුණා වගේ පෙනෙනවා. නමුත් ඇත්තට එතන වෙන්නේ මේ ප්‍රත්‍යාගයේ වෙනස් වීම මත. දැන් මුලින් කළු පාට තිබුණේ ඒට සුදුසු ප්‍රත්‍ය තිබුණ නිසායි ඒ කෙස් ගසේ ඒ විදිහට වර්ණයක් පෙවුනේ. දැන් වයසට යනවා කියන්නේ ප්‍රත්‍ය ශක්තිය දුර්වල වෙනවා. කර්ම ශක්තිය දුර්වලවා, ආහාර ශක්තිය, ඒ සමාගම සම ඒවා චිත්ත ශක්තිය, මේවා විශේෂයෙන් කර්ම ප්‍රත්‍ය දුර්වල වීමත් එක්ක දැන් උපද්දවන්නේ රූප අර සුදු පාට වර්ණයෙන් යුක්ත වූ රූප. ඒ නිසායි අපිට ඒ විදියට පේන්නේ ප්‍රත්‍යාගයේ වෙනස් වීම නිසා, ප්‍රත්‍ය ශක්තිය වෙනස් වීම නිසා. එතකොට මේ ප්‍රත්‍ය කියන එකත් එක දිගට පවතින එකක් නෙවෙයි, නමුත් ප්‍රත්‍ය ශක්තිය කියලා එකක් තියෙනවා. ඒක දුර්වල වෙනකොට අර විදිහේ අපිට රූප පේන්න තියෙනවා. ඉතින් මේකත් ඔබ හොඳ කාරණාවක්. ඒ ශරීරයේ තියෙන ඒ විදිහට මේ අපිට මහලු වීම කියන එක, තරුණ භාවය කියන එක, කුඩා කාලය කියන එක මේ එකක් හැටියට පෙනුනට ඇත්තටම ඒ දේවල් වෙනස් වෙනස් ඌම නාම රූප ධර්මයෝ, අලුත් අලුත් ඌම නාම රූප ධර්ම සමූහයක් තමයි සමූහයක්. එක දිගට නිරුද්ධ වීමෙන් පවතින ධර්මතාවයක් තියෙන. නමුත් ඒක අපිට මේ සන්තති ගණයෙන් වැහිලා තියෙන නිසා පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සන්තති ගණය බිඳ ගැනීමට නම් ඒව අර විදිහට කලාප වශයෙන්, කොටස් වශයෙන් වෙන් කර කර බලන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, මේවා ඒ ප්‍රත්‍ය බැලීමෙන් ඇතිවීම නැතිවීම වටහා ගන්න ඕනේ. ඒ අපි ඇතිවීම නැතිවීම වටහා ගන්නේ ඒ අපි උපදින නාම රූප ධර්මයන්ගේ ඒවා බිඳෙන බව ඥානය යොදාගෙන භාවිතා කිරීම. අපි ඒවා කතා කරා මේ පච්චේ පරිග්‍රහ ඥානය, සම්මර්සන ඥානය වගේ මේ දේවල් වල. ඒ කොහොමද අපි මේ අර එක දිගට තියනවා කියන එක වෙනුවට ඒ දේවල් මේ ඇතිවෙමින් නැතිවෙමින් පවතින බව අපි සලකන්නේ කියලා. ආධ්‍යාත්මික ධර්මයෝ, බාහිර ධර්මයෝ, අතීත ධර්මයෝ, අනාගත ධර්මයෝ කියන මේවා කෙරෙහි නුවණ යොදමින් ඒ දේවල් වල නිරුද්ධභාවය නුවණින් වටහා ගැනීම. ඒ වගේම වර්තමානයේ ගත්තත් අපිට හම්බෙන ශබ්දය, රසය, කාය ස්පර්ශය වගේ ඒ වගේම සක්මනේ දැනෙන දේවල් හරහා අලුත් අලුත් දැනීම් ඔස්සේ අපිට මේවා ඇතිවෙමින් නැතිවෙමින් පවතින බව අපි වටහා ගන්න. එතකොට අපිට අර සන්තති ඝණය බිඳීමට යනවා. ඉතින් මේ ඝණය කියන මේ සන්තති ඝන ආදී ඝන හතරේ බිඳීම සිද්ධ වෙන්නේ මේ උදයබ්බේ ඥානයේ හෝ සම්මර්සන ඥානයෙන් පටන් ගන්නව නෙවෙයි. ඒක නාම රූප පරිච්ඡේද ඥානයේ පටන්ම මේ ඝන හතර බිඳීම වෙනවා. ඉතින් අපි ඒවා දැනගෙන කිරීම තුළ ඒ ඥානයන්ගේ දියුණු වීම වේගවත් වෙන එක සිද්ධ වෙන නිසායි අපි මේක කතා කරන්නේ. ඉතින් ඊට පස්සේ සමූහ ඝණය හැටියට අපි සැලකුවේ මේ නාම රූප කියලා ගත්තාම එතන නාම රූප කියනකොට මෙතන දෙකක් තියෙනවා. ඉතින් මේ දෙකම එකක් හැටියට ගැනීම තමයි මේ සමූහයක් තියෙන තැනක එකක් හැටියට ගැනීම තමයි සමූහ ඝණය කියලා කියන්නේ. එතකොට රූපය වෙනම ගත්තත් අපි දන්නවා රූපය කියන එක ඉතාමත් කෝටි ලක්ෂ ගාණක් වෙනස් වෙනස් වූම රූප කලාපය රාශියක් තමයි එකට එකතු වෙලා තියෙන්නේ. නාම ධර්ම ගත්තත් චෛතසික වශයෙන් 52ක්, සිත් වශයෙන් 89ක් මේ විදිහට ඉතින් මේ නාම ධර්මයෝ ගත්තොත් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එක හිතක උපදිනකොට අඩුම ගානේ 33ක් 34ක් වගේ මේ එක හිතක වෙනස් වෙනස් වූ නාම රූප ධර්මයෝ උපදිනවා. ඉතින් අන්න ඒ එකක් ඒ දේවල් අපි නොසලකා මේ ඔක්කොම එකට කරලා එකක් හැටියට සලකා ගැනීම තමයි සමූහ ඝණය කියලා කතා කරේ. එතකොට මේ ඒ දෙක දිහා බැලුවාම මේ නාම රූප දෙක වෙන් කරලා අරගෙන රූපයේ වෙනම අරගෙන අපි ඒක එකක් හැටියට ගන්න එක තව හොඳයි කියලා කියන්න පුළුවන්. මේ මොකද රූපය කියන එක වෙනම ගත්තහම ඒ වගේ සම්ප්‍රයුක්ත භාවයන් සහජාත භාවයන් එකට කැටි වෙලා තියෙන භාවය ඒක හොදාකාරව තියෙන නිසා ඒක කෙනෙකුට මුලා වෙන්න පුළුවන්. නාම ධර්මයෝ ගත්තොත් ඒවත් මේ නාම ධර්මයන්ගේ තියෙන මේ සංපයෝග ලක්ෂණ එකට ඉපදීම එකට පැවතීම එකට නිරුද්ධ වීම කියන මේ ලක්ෂණයන් නිසා ඒවා අපිට එකක් හැටියට වැටහෙනවා කියන එක පුදුමයක් නෙවෙයි. නමුත් ධර්මතාවයක් වශයෙන් බැලුවාම මේ නාම රූප කියන දෙක කවදාවත් එකට සම්ප්‍රයුක්තව එකට කලවම් වෙලා උපදින්නේ නැහැ. ඉතින් මේ දෙක වෙන වෙනම ධර්මතා ටිකක්. ඒවා වෙන වෙනමයි උපදින්නේ. ඒවා සම්ප්‍රයුක්තව එකට කලවම් වෙලා හරියට වතුරේ කිරි මිශ්‍ර වෙනවා, සීනි මිශ්‍ර වෙනවා වගේ කවදාවත්ම උපදින්නේ නැහැ. නමුත් අපි මේ නාම රූප දෙකම එකට කරලා එකක් හැටියට සලකා ගන්නවා. ඉතින් මේ සමූහ ගණයේ අපිට මේ නාම රූප සම්බන්ධ වෙලා බොහෝ සෙයින් සිද්ධ වෙනවා. අපේ මේ ක්‍රියාකාරකම් තුළ අත එසවීම, කතා කිරීම, ඇවිදීම ඒවා මේ ක්‍රියාවන් ගත්තාම මේ රූපය උපකාර වෙලා නාම ධර්මයන්ගෙන් සිද්ධ වෙන මේ ක්‍රියාදාමය මේ ඔක්කොම රූපයෙන් සිද්ධ වෙනවා කියලා අපි රූපයට විතරක් මේ නාම ධර්මත් ගැට ගහලා අපි මුලාවටපත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ නාම රූප පරිච්ඡේද ඥානයේදී මේක දෙකක්. මේ රූපයට කෙසඟක්වත් සොලවීමට හැකියාවක් නැහැ. රූපයට දැකීම, ඇහිීම, විඳීම ආදී කිසිදු ක්‍රියාවක් රූපයට කරන්න පුළුවන් කමක් නැහැ. මේ රූපය උපකාර කරගෙන නාම ධර්මයන්ගේ සමූහයන් ගෙනුයි මේ ක්‍රියාව කරන්නේ. නාමයේ අනිකක්, රූපයේ අනිකක්. රූපයේ ස්වභාවය මේකයි, නාමයේ ස්වභාවය මේකයි. මේක එකක් නෙවෙයි දෙකක් හැටියට මේ වෙන් කර කර මේ නාම රූප පරිච්ඡේද ඥාණයෙන් කරන්නේ මෙන්න මේ කියන සමූහ ගණය බිඳලා දාන එක. එතකොට මේ සමූහ ගණයේ බිඳීම නිසාම අපිට මේ ආත්ම සංඥාව, පුද්ගල සංඥාවට ඉඩක් නැති වෙනවා. ඒක අපි ගෙවිලා යනවා. ඉතින් එතකොට අපි ගත්තාම ඒක సంతානයක උපදින සිතවිලි ධාරාවන් ගත්තාම අපි කියමුකෝ විනාඩි 5ක් 10ක් අපි එක රූපයක් දිහා බලාගෙන හිටියොත්, උදාහරණයක් වශයෙන් අපි කියමු කෙනෙක් ටෙලි නාට්‍යයක් බලනවා කියලා, මොනවා හරි වීඩියෝ එකක් බලනවා කියලා, මේ විනාඩි 10 15 දී උපදින සිත් ප්‍රමාණය ගත්තාම මෙතකයි කියලා කියන්නේ මේක දහස් ගාණක් කෝටි ගාණක් වෙනස් වෙනස් වූම සිත් සමුදායක් උපදින. නමුත් අපි මේ ඔක්කොම එකට කරලා එකක් හැටියට විනාඩි 10ක් තුල කෙනෙක් එක දිගට බලාගෙන හිටියා එකම හිතකින් වගේ අපිට මේ ඔක්කොම කලවම් වෙලා සමූහයක් වශයෙන් එකට ඝණයක් හැටියට වැටෙනවා. ඉතින් ආන් ඒ අවස්ථා අපි වෙන් කර කර අරගෙන මේ විදිහට එදිනදා ජීවිතයේ සිද්ධ වෙන හැම ක්‍රියාදාමයක් ඔය වෙන් කරන්න ඒ තුල පළපදියම් වෙන කෙලෙස් අපිට ගෙවිලා යනවා. ඒ නිසා උපදින කෙලෙස් වලට ඉඩක් නැතුව යනවා. අර කියපු නিত্য ආත්ම සංඥාවන් ගෙවිලා යනවා. ඊට පස්සේ මේ ඊළඟට අපි මේ ගත්තාම කෘත්‍ය ගණයේ පිළිබඳව අපි කතා කරේ. සමූහ ගණයේ පිළිබඳව කෘත්‍ය ගණයේ පිළිබඳව ගත්තාම කෘත්‍යං කියලා කියන්නේ ඒ නාම රූප ධර්මයන්ට ආවේනික ක්‍රියාද ක්‍රියාව. එතකොට මේ හැම රූප ධර්මයක් තුලම තමාට අයිති කෘත්‍යයක් තියෙනවා. හැම නාම ධර්මයක් තුලම තමාට අයිති කෘත්‍යයක් තියෙනවා. එතකොට රූප ධර්මයන් ගත්තොත් බොහෝ විට ඒ රූපයට කරන්න පුළුවන් එක කෘත්‍යයක්. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ පඨවි ධාතුවට. ඒකේ කෘත්‍ය හැටෙන පතිත්තාදාර භව. ඒ කියන්නේ අනිත් සෙසු ධාතුන්ට තමා පිහිටණ්ඩ විසිරෙන්නේ නැතුව පිහිටණ්ඩ ඉඩ දෙන බව මේ පඨවි ධාතුවේ කෘත්‍යය. ඊට පස්සේ අපි ආපෝ ධාතුව ගත්තාම ඒ ආපෝ ධාතුවත් ඒ වගේ ඒක අර හරියට අපි අර වියලි හාල් ඇට ටිකක් අතහැරියා මේක තැන් තැන් වල විසිරෙනවා වගේ එකක් නොවි මේ එකිනෙකට සම්බන්ධ කරලා එකට ඇලිලා එකක් හැටියට පවතින්නේ මේ ආපෝ ධාතුවේ තියෙන ඒ සම්බන්ධභාවය ආපෝ ගුණය නිසා. ඒක ආපෝවේ තියෙන ගතියක්, ඒක ආවේනික ලක්ෂණයක්. ඉතින් අන්න ඒ වගේ රූප නාම රූප ධර්මයෝ ගත්තත් නාම ධර්මයෝ ගත්තත් මේ ඒ නාම ධර්මයන්ගේ වෙන වෙන කෘත්‍ය තියෙනවා. වේදනාව ගත්තාම සංඥාව ගත්තාම සංකාරය ගත්තාම විඥාන ගත්තාම ස්පර්ශය ගත්තාම සිහිය ගත්තාම සමාධිය ගත්තොත් ප්‍රඥාව ගත්තොත් මේ එකක් එකක් වෙන වෙනම කෘත්‍යයක්. එතකොට අපි චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන අපි මේ සිත් ටික අපි මෙතෙන්ට ආදාළ කරලා ගත්තොත් චක්කු විඥාණයෙන් සිද්ධ කරන්නේ දර්ශන කෘත්‍යය. රූපයක් දැකීමේ කෘත්‍යය. ඒ හිතට පුළුවන් ක්‍රමක් නැහැ යමක් ඇහිීමේ රස විඳීමේ කෘත්‍යය කරන්න. සෝත විඥාණයෙන් කරන්නේ ඇහිීමේ කෘත්‍යය. ඒකට පුළුවන් ක්‍රමක් නැහැ වෙනත් කෘත්‍යයක් කිරීම සඳහා. ඉතින් එතකොට ඒ වගේ මේ වෙනස් වෙනස් වූම කෘත්‍යයන් තියෙන තැනක අපි දකින දේ දිහා බලාගෙන අපි ඒ පෙනෙන දේමයි ඇහෙන්නේ රස විඳින්නේ ආදී වශයෙන් මේ විදිහට අර ඔක්කොම එකට එකක් හැටියට මේ කෘත්‍යයන් ගන්නවා. ඉතින් අපි මේක ගිය සැරෙත් යම් ප්‍රමාණයකට කතා කරා. ඉතින් මේවා වෙන් කරගත්තොත් අහන දේ දකින්න බෑ, දකින දේ අල්ලන්න ස්පර්ශ කරන්න බෑ. ඒ වගේම ස්පර්ශ කරපු දේ නෙවෙයි රස විඳින්නේ, ස්පර්ශ කරපු දේ නෙවෙයි ගඳ දැනෙන්නේ, ගඳ දැනෙන දේ නෙවෙයි රස දැනෙන්නේ, රස දැනෙන දේ නෙවෙයි පේන්නේ කියලා මෙන්න මේ විදිහට අපිට වෙන් කර කර බලන්න පුළුවන් වුණොත් අර එකක් ලෙස ගැනීම නිසා වන ඝණය නිසා ඇතිවෙන මේ නිත්‍යයි ආත්මයි සපයි කියලා ගන්න මේ කෙලෙස් ටික ගෙවිලා යනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ විදිහට අපි කෘත්‍යයන් වෙන් කර කර බැලිය යුතුයි. ඉතින් මේ නාම ධර්ම ගත්තාම සමහර නාම ධර්ම තියෙනවා සිත් වශයෙන් ගත්තොත් කෘත්‍ය දෙක තුනක් කරනවා. සමහර නාම ධර්ම තියෙනවා එක කෘත්‍යයක් පමණක් කරන්න පුළුවන් බව. එතකොට එහෙම ගත්තාම අපි මේක අපිට පැහැදිලි කරගන්න අපි චිත්ත වීතියක් වගේ අදාළ කරගත්තොත් චිත්ත වීතියක අපි සමහර විට මේවා අභිධර්මයේ ඉගෙන ගත්ත අය දන්නවා. නමුත් ඒක සරලව පැහැදිලි කරගත්තාම මේක අපේ එදිනදා ජීවිතයට සම්බන්ධ නිසා මේක අභිධර්මයේ ගැඹුරු ධර්මයක් හැටියට ඒක වැටෙන්නේ නැහැ. අපි උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපිට මිනිස්සෙක් පේනවා කියන සිද්ධිය ගත්තාම මේ මිනිස්සෙක් පේනවා කියන එක අපිට එකවර වේගවත් බව නිසා එකක් හැටියට පෙනුනත් මේ මිනිස්සෙක් හැටියට ඒ අරමුණ තේරුම් ගන්න නම් ඒ අරමුණේ එල්බිලා චිත්තචෛසික ධර්මයෝ විවිධ කෘත්‍යයන් කරමින් චිත්තචෛසික ධර්මයෝ කෝටි ගාණක් උපදිනවා. ඒවට අපි කියනවා මේ එක අරමුණක එල්බිලා උපදින සිත් සමූහයකට අපි චිත්ත වීතියක් කියලා කියනවා. එක ద్వාරයක එක අරමුණක එල්බිලා. නමුත් මේ එක්ම අරමුණේ එක ద్వාරයක උපදින මේ සිත් වැල අපි ඒකේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ චිත්ත වීතියක උපරම වශයෙන් සිත් 17ක් ප්‍රස්ථාරගත කරලා තියෙන සිත් උපදින්න පුළුවන්. නමුත් ඒකෙදී මේ බොහෝ විට ඒ අදාළ අරමුණ තුල කෘත්‍ය කරන්නේ සිත් 17ම නෙවෙයි භවංග භවංග චලන භවංග උපච්ඡේද කියන මේ සිත් වලින් අර අලුත් අරමුණේ කෘත්‍යයක් සිද්ධ කරන්නේ නැහැ. ඒ තුන ඇරියාම සිත් 14ක් 15ක් වගේ තමයි එතන ඒ අරමුණේ කෘත්‍යයන් කරන්නේ. එතකොට අපි ඒක අපි චුට්ටක් කාල වේලාව වුණෝ පැහැදිලි කරගත්තොත් අපි අරමුණක් දකිනවා ක්‍රියාව තුල එක දිගට පවතිමින් පවතින සිත් පරම්පරාවක් තිබිය යුතුයි. ඒක තමයි භවංග කෘත්‍ය කියලා අපි හඳුන්වන්නේ. මේ භවය පවත්වන සිත භවංග හිත කියලා කියනවා. ඒක භවංග කෘත්‍ය කියලා කියනවා. ප්‍රතිසන්දියෙන් ගත්තු අරමුණම අරගෙන නැවත නැවත උපදින සිතක් තියෙනවා. මේක වෙන සිත් නැති වෙලාවට මේ සිත් පරම්පරාව නොසිඳී පවතින්නේ මෙන්න මේ භවංග හිත නිසා. දැන් අපි නිින්ද ගියපු වෙලාවක හොඳටම නිින්ද ගියපු වෙලාවක මේ පංචායතනෙන් හෝ මේ ద్వාරයන්ගෙන් අරමුණු නොගන්න වෙලාවකට ඒ වෙලාවකටත් මේ හිත පවතින්නේ අන්න අර වගේ භවංග සිත් පරම්පරාව නිසා. ඒකට කියනවා භවංග කෘත්‍ය කියලා. ඊට පස්සේ මේ බඳු සිත් පරම්පරාවක් තියෙන තැනකට අලුත් අරමුණක් ద్వාරයකට ගැටුණාම අපි කියමු චක්කු ద్వාරයට රූපාරම්මණයක් ගැටුණා. ඒ ගැටුණාම අන්න අර භවංග පරම්පරාව බිඳිලා අලුත් අරමුණ වෙත යොමු කරන සිතක් උපදිනවා. ඒකට කියනවා පංචද්වාර ආවර්ජන හිත කියලා. මේ ආවර්ජන සිතෙන් කරන්නේ දැකීමේ කෘත්‍ය සිද්ධ කරන්නේ. ඒ ආවර්ජන සිතෙන් කරන්නේ අලුත් අරමුණ වෙත ඒක දැන ගැනීම සඳහා සිත් පරම්පරාව යොමු කිරීමේ කෘත්‍ය තමයි කරන්නේ. හැබැයි ඒ අරමුණ ඒ පංචද්වාර ආවර්ජන සිත රූපාරම්භණේ එල්ලිලා ඒ අරමුණ ගැනීම සදා සිත් පරම්පරාව යොමු කිරීමේ කෘත්‍ය කරනවා. දැන් ඒ කෘත්‍ය කරලා ඒක නිරුද්ධ වෙනවා. ඒ එතන හටගත් සියලු එතන ඉපදුනා නම් චිත්තචෛසික ධර්මයේ සියල්ල නිරුද්ධ වෙලා ඊට පස්සේ ඒක නිරුද්ධ වුණාට සමනන්තරව ඒ අරමුණ වර්ණ රූපයක් නම් ඒ අරමුණේ එල්බිලා චක්කු විඥාන හිත උපදිනවා දර්ශන කෘත්‍ය කරමින් පෙනීමේ කෘත්‍ය කරමින්. එතකොට ඒ චක්කු විඥාන සිත ඒ චක්කු විඥාන සිත ඒ වර්ණ රූපයම අරමුණු කරමින් පෙනීමේ කෘත්‍ය කරමින් ඉපදිලා නිරුද්ධ වෙනවා. හැබැයි ඒ හිතට පුළුවන් කමක් නැහැ මේක අහවල් දේ අහවල් කෙනා හෝ අහවල් ඒකේ හැඩය සටහන ආදී මේ කිසිවක් ගන්න බෑ. හුදු පෙනීමක් විතරයි සිද්ධ කරන්නේ. ඒක හටගෙන නිරුද්ධ වුණාන් පස්සේ ඒ අරමුණම එල්බිලා තව සිතක් උපදිනවා. ඒ අරමුණ හරියට තේරුම් ගැනීම සඳහා අදාළ සිතට යොමු කිරීමට සම්පටිච්ඡන සිත කියලා ඒ අරමුණ පිළිගැනීමේ කෘත්‍ය සිද්ධ කරමි. එතකොට එතනත් සිතක්. එතනත් තියෙන පංච උපාදානස්කන්ධයක් ඒ උපදින වෙනත් වූම පංච උපාදානස්කන්ධයක් තමයි එතන පහළ වුණේ. එතකොට ඒ සම්පටිච්ඡන සිතෙන් කරේ දර්ශන කෘත්‍ය නෙවෙයි අරමුණ පිළිගැනීමේ කෘත්‍ය. ඒකයි පද නිරුද්ධ වුණාන් පස්සේ ඒ අරමුණ විමසා බැලීමේ සම්තිරණ කෘත්‍ය කරමින් හිතක් පහළ වෙනවා ඒ අරමුණේ මෙල්බෙල. එතකොට ඒකේ කෘත්‍ය වෙනවා. ඒකේ කෘත්‍ය තමයි අරමුණ තීරණය කිරීම. ඒකේ දැකීම කෘත්‍ය නැහැ. ඒකයි පද නිරුද්ධ වුණාන් පස්සේ වත්තපන කියලා අරමුණ විමසීමේ කෘත්‍යයක් සිද්ධ කරනවා. විශේෂයෙන්ම වත්තපණයෙන් වෙන්නේ අපි අර මේ අරමුණ පිළිබඳව පරණ දේවල් අපේ දැනුමේ තිබුණා ආශ්‍රව වශයෙන් පුරුදු වීම වශයෙන් මෙන්න මේ වත්තපණයෙන් ඒකට හරවලා දෙන බවක් තියෙනවා. වත්තපණයෙන් අපි එකපාරම අහවල් කෙනා අහවල් දේ කියලා පෙර දැකපු දෙයක් නම් වේගෙන් අපි දැනගන්න ජවන් වලට හැකියාව ලැබෙන්නේ මේ වත්තපණයෙන් අර පරණ පුරුදු කුරු පුරුදු වලට මේ යොමු කරන බවක් මේ වත්තපණේ විමර්ශනයෙන් තියෙනවා. අතීතය අනාගතයට ගැට ගහලා මේක ගෙනත් දෙන බවක් වර්තමානයට ගෙනත් දෙන බව. මේ වත්තපණ සිතෙන් කරේ විවස්ථාපණය කිරීම අරමුණ අතීතය අනාගතයේ පෙර දැකපු එකක් හා සම්බන්ධ කරලා විවස්ථාපණය කරන. ඒක ඉපද නිරුද්ධ වුණාන් පස්සේ ඒ අරමුණේ කුසල් හෝ අකුසල් මුලාවීන් වශයෙන් හෝ නුවණ සහිතව ජවන් සිත් උපදිනවා. එතකොට වේගෙන් ඒ අරමුණ හඳුනා ගන්න නම් ඒ අරමුණ එක් ආකාරයකට සිත් කීපයක් හටගත්තොත් තමයි අපිට ඒ අරමුණ පැහැදිලිව පේන්නේ. උදාහරණයක් වශයෙන් අපි පැන්සලකින් ඉරක් ඇන්දොත් ඒක එච්චර පේන්නේ නැහැ. ඒ ඉර උඩ නැවත නැවත කීපවතාවක් ඇන්දොත් ඒක පේනවා වගේ එකම කෘත්‍ය කරමින් සිත් හතක් පහළ වෙනවා ජවන කෘත්‍ය කරමින් කුසල් අකුසල් වශයෙන්. හැබැයි ඒවත් වෙන වෙනම සිත් වශයෙන් හතක් නම් පංචඋපාදානස්කන්ධම හතක්. ඉතින් ඊට පස්සේ ඒ අරමුණම ගෙන විපාක වශයෙන් තදාලම්බන සිත් එකක් පහළ වෙනවා. දැන් මේ චිත්ත වීතිය අන්න ඔය ටික ඔක්කොම ගියාම තමයි අපි යමක් හැඳිනීමේ අහවල් දේ අහවල් කෙනා කියලා යම් ප්‍රමාණයකට හඳුනන්නේ. ඒකද ඊට පස්සේ නැවත මනෝද්වාරයෙන් අරගෙන මනෝද්වාර චිත්ත වීති වශයෙන් සිත් කීපයක් රාසියක් හටගත්තන් පස්සේ තමයි අපිට ඒක පැහැදිලිව ඒකේ ලෝභය ද්වේෂය ඇති වෙලා ඒ අරමුණ අපිට සජීවී බවට පත් වෙන්නේ. ඉතින් ඒකොට මේ විදිහට ගත්තාම මේ කෘත්‍ය රාසියක් නිසා තමයි අපි අරමුණ හඳුනාගත්තේ. ඒක උදාහරණයක් වශයෙන් ගත්තාම අපි කියමුකෝ මෝටර් රථයක් කියලා. එහෙම නැත්නම් අපි ගුවන්විදුලි කව මේ පරිගණක යන්ත්‍රයක්. මේ පරිගණක යන්ත්‍රයේ තියෙන උපාංග රාශියෙන් වෙන වෙනම ඒ එක් එක් උපාංගයන්ගෙන් බොහෝ වැඩ කෘත්‍යයන් කරන නිසා අපිට මේ පරිගණකයේ යම් යම් දේවල් අපිට රූපයක් පේන බව මොන හරි දෙයක් අපිට අහන්න පුළුවන් බව සිද්ධ වෙන්නේ මේ එකක් නිසා නෙවෙයි බොහෝ කෘත්‍යයන් රාශියක් කරන නිසා තමයි ඒකේ අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ආකාරයට ප්‍රතිඵලයක් පේන්නේ. අන්න ඒ වගේ මේ සිත් තුලක් තියෙනවා ඒ වගේ කෘත්‍ය රාශියක්ගේ සහයෝගය නිසා අපිට ඒ අරමුණක් සජීවීව පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කෘත්‍ය වෙන් කර කර බලනකොට ඒ කෘත්‍ය ගණයේ බිඳිලා යනවා. ඊට පස්සේ ආරම්භන ගණයේ පිළිබඳව ගත්තාම ඒ අරමුණු කියන දේවල් හිත් චිත්තචෛසික ධර්මිය උපදින්න නම් මේ අරමුණු කියන එක අත්‍යවශ්‍යයි. අරමුණක එල්බිලා තමයි හැම මොහොතෙම අපිට සිතක් උපදින්නේ. අරමුණකින් තොරව කිසිදු චිත්තචෛසික ධර්මයක් උපදින්නේ නැහැ. ඉතින් ඒ නිසා නමුත් මේ අරමුණේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, මේ අරමුණු ඔක්කොම අපි මේවා කලවම් කරලා එකක් හැටියට ගැනීම. මේ අරමුණු වෙන් කරන්න ගියාම ඒවා කෝටි ලක්ෂ ගාණක් වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් තේරුම් ගැනීමේ පහසුව සඳහා තථාගතයන් වහන්සේ අපිට මේ ඔක්කොම හයකට බෙදලා තියෙනවා. රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටාබ්බාරම්මන, ධම්මාරම්මන හැටියට. එතකොට රූපාරම්මණය කියන්නේ වර්ණ රූපෙට, සද්දාරම්භණය කියන්නේ සද්ද රූපෙට. එතකොට මේවා වෙනස් ජාති වූ වෙනස් වූ අරමුණු ටිකක්. නමුත් අපි මේවා වෙන් කරගන්න බැරිකම නිසා අපි ඒ අරමුණු ටික එකක් හැටියට ගන්නවා. රූපාරම්භණය අරමුණු වෙලා අපි යමක් දකිනකොට ඊට පස්සේ ඒක නිසාම සමහර විට ඒ ධාතු සමූහයේ නිසාම අපිට ශබ්දයක් උපදින්න පුළුවන්. එතකොට ඒ ශබ්දය අරමුණු කරමින් හිතක් පහළ වෙනවා. එතකොට ඒ ශබ්ද ආරම්භණයක්, ශබ්ද රූපයක් දැනගත්තේ. නමුත් අපි අර දැකපු දේනුයි ඇහුණේ කියලා මේ අරමුණු දෙක එකට කරලා ගන්නවා. ඒ දැකපු දේනුයි අපි ඊට පස්සේ ගන්ධයක් දැනුණා නම් ගන්ධේ. කයට ගැටුණා නම් එතකොට ඒක පොට්ටබ්බ ආරම්භණයක්. පොට්ටබ්බ ආරම්භණය කය විඥාණයට පටවියයි අරමුණු වෙන්නේ. ඒ වගේම චක්කු විඥාණයට වර්ණ රූපයයි අරමුණු. නමුත් අපි මේ දේවල් ඔක්කොම වෙන් කරගන්නේ නැතුව අරමුණු රාශියක් තියෙන තැනක එකක් හැටියට ගන්නවා. ඉතින් ඒක තමයි මේ ආරම්භන ඝණය කියලා අපි හොඳයි අපි මේ ඒ විදිහට මේ ඝන සතර පිළිබඳව කතා කරගෙන ආවේ. මේක ඔබට තව ටිකක් විස්තර බලා ගන්න පුළුවන් රේවකානි ස්වාමීන් වහන්සේගේ සතිපට්ඨාන භාවනා පොතේදී. මේවා ටිකක් තව ටිකක් විස්තරව දීර්ඝ තියෙනවා. ඔබ මේවා බලලා හෝ මේ දේශනාවන් අහලා හෝ මේක ප්‍රායෝගිකව මේක ඝන සංඥාව තේරුම් අරගෙන බිඳෙන ආකාරයට හිත යොදාගෙන ප්‍රායෝගිකව භාවනා කරන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරන ගමන් එකේ මොනවාරි තව පැහැදිලි කර ගැනීමක් තිබුණොත් අපි සාකච්ඡාවේදී අදාළ කරගනිමු. දැන් හොඳයි අපි අපේ මූලික වැඩපිළිවෙලට ඊළඟ අපේ මාතෘකාවට යමු. අපි මෙතෙක් කතා කරගෙන ආපු මාතෘකාවල අද තියෙන්නේ උදයබ්බේ ඥානෙ කියන එක කතා කරන්න. එතකොට අපි මූලිකව අපි මේ උදේ වැය ඥානය කියන එක ගත්තාම මේ උදේ වැය ඥානය කියන එක එකපාරම ඇති වෙන එකක් නෙවෙයි. අර කියපු සමාධි භාවනාවේ ධම්මට්ඨිත ඥානයේ සම්මර්ථන ඥානයේ මේ ඥාන මුහුකුරා යෑම නිසාමයි මේ උදේවේ ඥානය කියන එක අපිට පහළ වෙන්නේ. ඒ කියන්නේ උදේවේ ඥානය මේ විදර්ශනා වැඩපිළිවෙලේ හැරවුම් ලක්ෂයක් හැටියට සලකන්න පුළුවන්. ඒ තාමත් වැදගත් සම්දිස්ථානයක් මේක. මෙතෙක් අපි ඇතිවීම නැතිවීම කියන දෙකම බලමින් ඇවිල්ලා මේ උදයබ්බේ ඥානය දියුණු වුණන් පස්සේ මේ ඇතිවීමට වඩා වේගෙන් නිරෝධය ප්‍රකට වෙන්න ගන්නවා. මොකද අපි නිවනට ළඟ නිරෝධය කියන එක නිරෝධේ ඥානය තමයි නිවන කියන එකට අපිට අදාළ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ උදයබ්බේ ඥානෙන් එහාට ගත්තාම මේ සමුදය කියන එක මැකිලා ගිහිල්ලා නිරෝධේම ප්‍රකට වෙන්න ගන්නවා. හටගත්ත දේ නිරුද්ධයි කියන එක බංගය ප්‍රකට වෙන්නේ. මෙන්න මේ බිඳීම කියන එක ප්‍රකට වෙනකොට තමයි ඇත්තටම ඊටමත් බලවත් ලෙස කෙලෙස් ප්‍රහාණය පටන් ගන්න. කෙලෙස් බිඳීම ඇති වෙන්නේ මේ නිරෝධය කියන එක ප්‍රකට වෙනකොට. ඉතින් ඒ නිසා මේ උදයබ්බේ ඥාණය කොටස් දෙකකට බෙදනවා. බලවා උදයබ්බේ ඥාණය හා තරුණ උදයබ්බේ ඥාණය කියලා. මුලින් මේ උදයබ්බේ ඥාණයේ මුල් අවස්ථාවේදී උදය වැය කියන දෙක එකටම අපිට අවබෝධයට ලක් වෙනවා. මේක දියුණු වෙන්න උදය කියන එක වඩා බිඳීමම නැතිවීම බංගයම පේන්න ගන්නවා. ඒකෙන් තමයි අපිට බංග ඥානේ බහිතුපට්ඨා ඥානිය ආදී ඒ දේවල් වලට අපේ මනස විවර වෙන්නේ. ඊළඟ කාරණාව තමයි උදයබ්බේ ඥාණය කියන එක තුලින් තමයි ආර්ය ශ්‍රාවකයා සෝවාන් වෙච්ච කෙනා අයතුමන් වහන්සේ නැවත සෝවාන් ඵලයම හෝ සමවදිනවනම් හෝ ඉදිරි මාර්ග සකදාගාමි අනාගාමි අරිහත් ආදී මාර්ග ඉදිරි මාර්ග උපදවා ගන්න සෝවාන් වෙtti පුද්ගලයා නැවත අර මුල් ඥාන වලට යන්නේ නැතුව උදයබ්බේ ඥානයේ ඉඳන් තමයි පටන් ගන්නේ. ඉතින් මේ උදයබ්බේ ඥානයේ කියන එක තමයි මේ ධම්මට්ඨිතියේ ඇත්තම ඇත්ත. ඒ කියන්නේ ලෝක ධර්මතාවය වර්තමානයේක ප්‍රත්‍ය නිසා හටගන්නවා, හටගත්ත සැනින් බිඳිලා යනවා කියන මේ ක්‍රියාදාමය තියෙන්නේ මේ උදයබ්බේ ඥානය තුළ තමයි. එතන තමයි අපිට හරියටම ඒ ලෝක ස්වභාවය, ධම්මතාවය, ධම්මට්ඨිතිය, පටිසම්පන්න භාවය අවබෝධය. දැන් සම්මර්සන ඥානය, ධම්මට්ඨිති ඥානය ආදී මේ තැන්වල, ඒ තැන්වල මෙතෙන්ද එන්න අපි අපේ අතීත අනාගතය අරඹයා ඇති වෙච්චි මුලාවන් තියෙනවා. ඒවා ගෙවාගෙන තමයි ආවේ. ඒ ඥානවලට නැති දේත් අරමුණු කර කර අපි ගෙවල දැම්මා. ඉතින් ඒ වගේම මේ අන්වේ ඥානයේ වශයෙන් නිරුද්ධ වෙච්චි දේවල් අරමුණු කර කර අපි ඒ දේවල් දැන් නැහැ, අපි තුල මුලාවක් නේද තියෙන්නේ කියලා අපි ඒ විදිහට බලබලා ආපු වැඩ පිළිවෙලක් තියෙනවා. නමුත් උදයබ්බේ ඥානේ පටන් ගන්නේ වර්තමාන ධර්මයන්ගේ. දැන් අර අතීත අනාගත ආදී දේවල් ගෙවිලා තියෙන්නේ. ඒ නිසා උදයබ්බේ ඥානයේදී අපි මේ වර්තමාන ධර්මයන්ගේම ඇතිවීම නැතිවීමයි බලන්නේ. එතකොට ඒකේ මම මේක මේ පෙළදහම නිසා ඒකේ සිංහල පැත්තම ගත්තා. අපිට ඒක බලාගෙන ඉන්න අයටත් ගොඩක් කියවා ගන්නත් පහසු නිසා ඒ අපි උදයබ්බේ ඥානය කියන නිර්දේශයට ගියොත් තියෙන්නේ කෙසේනම් වර්තමාන ධර්මයන්ගේ විපරිණාමයේ දක්නා ප්‍රඥාව උදයබ්බානුපස්සනා ඥානයේ වේද කියලා. එතකොට වර්තමාන ධර්මයන් ගේ තමයි දැන් මේක බලන්න තියෙන්නේ. අතීත ධර්මයන්ගේ අනාගත ධර්මයන් නෙවෙයි. වර්තමාන ධර්මයන්ගේ විපරිණාමයේ දැකීමේ ප්‍රඥාව තමයි උදයබ්බේ ඥානය කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ ඒක අපිට පැහැදිලි කරනවා මේක කොහොමද බලන්නේ කියන්නේ. උපන් රූපය වර්තමානයි. එතකොට දැන් මේ මොහොතේ හටගෙන තියෙන රූපය වර්තමානයි. එතකොට මේ වර්තමානයේ කියන ඔබ හිතාගන්න මික්ස් පච්චුප්පන්නේ කියන එක ක්ෂණ පච්චුප්පන්නේ නෙවෙයි. මෙතන ඉඳ සන්තතියක් වශයෙන් ගත්තාම අපිට මේ පේන මට්ටමේ ගත්තාම දැන් අපිට මේ පේන රූපය වර්තමානයි කියලා ගන්නවා. එතකොට ඒ උපන් රූපය කියලා කිව්වේ ඒ රූපයාගේ ඉපදීම් ලක්ෂණේ උදේ නමයි. එතකොට ඒ රූපයාගේ හටගැනීමේ ලක්ෂණය තමයි උදය කියලා කිව්වේ. බිඳීමේ ලක්ෂණේ වය. බිඳීම නැවත නැවත බැලීම ඥානයයි කියලා මේ විදිහට උදයබ්බේ ඥානය කියලා කියන්නේ හටගත් රූපයාගේ ඉපදීම බිඳීම නැවත නැවත දැකීමේ ඥානය උදයබ්බේ ඥානය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට මේකේ අපිට එතන වැදගත් කාරණාවක් තියෙනවා. මේ උපන් රූපයාගේ ඉපදීම ලක්ෂණය දැකීම කියන. එතකොට මේ ලක්ෂණය කියන එක අපි ගොඩක් කතා කරපු එකක් ඉදිරියට අරගෙන ඒ ලක්ෂ යම් මේ නාම රූප ධර්මයන්ගේ ලක්ෂණ දැකීමෙන් තමයි ඒ නාම රූපයන්ගේ කලකිරෙන්නේ, නාම රූපයන් කෙරේ අවබෝධය ඇති වෙන්නේ. දැන් මේවා කෙරෙහි ඇති වෙලා තියෙන විපරිත අදහස නিত্য සංඥාව ගැලවෙන්නේ මෙන්න මේ ලක්ෂණය දැකීමෙන්. එතකොට යම් කිසි කෙනෙක් මේ ඉපදීම දැකීම නිසාම මේ මොහොතේ හටගත් එකක් ප්‍රත්‍යයෙන් හටගත් එකක් කියලා දකින නිසාම ඒක මේ අනිත්‍ය ධර්මයාගේ ලක්ෂණයක්. අනිත්‍ය ලක්ෂණය. ඇයි එහෙම කියන්නේ? මේ මොහොතේ හටගත්තා කියලා දකිනවා කියන නුවණ තුල තියෙනවා. එහෙනම් මේක තියෙන එකක් නෙවෙයි කියන එක. අන්න ඒකයි එතන වැදගත් වෙන්නේ. මේ හටගත්තා කියලා මේ මොහොතේ හටගත් එකක් කියලා දැක්කේ නැත්නම් අපිට එන්නේ තියෙන එකක් දැක්කා කියන එක. තියෙන කෙනෙක් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා. නමුත් මේ හට ගැනීම දැකීමම අර අනිත්‍ය ලක්ෂණයට දොර විවරෙනවා. නিত্য සංඥාව අයින් වෙලා යනවා. ඊට පස්සේ බිඳීම. ඒ හටගත්තසේ අපි බිඳීම දකිනවා. එතකොට ඒ හට ගැනීම කියන ධර්මතාවයේ අල්ලගෙනම ඒක අත නොහැරම අපිට පුළුවන් ඒකේ බිඳීම දකින්න. එතකොට ඒ විදිහට මේ වර්තමාන උපදින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය හෝ අපිට හිතට යම් යම් දේවල් වැටහෙනවා නම් ඒ මොහොතේ මේ මොහොතේ මේක විපදුනේ මේ අලුත් එකක් වර්තමානයේ හටගත් එකක්. නමුත් අපිට වේගෙන් අර මේ අතීතයේ දැකපු අහපු දේවල් වලට මේ හිත ගැට ගහලා යන්න පුළුවන්. නමුත් ඒකට යන්න නොදී නෑ මේ මොහොතේ මේක හටගත්තේ හටගත්ත සැනින් බිඳිලා යනවා කියලා මේ විදිහට ඇතිවීම නැතිවීම දැකීම තමයි උද්‍යබ්බේ ඥානය කියලා කියන්නේ. ඒතකොට ඔයිට ඉස්සල්ලත් අපි මේ ඇතිවීම නැතිවීම බැලුවා සම්මර්සන ඥානවලින්. මෙතනදී මේක වැදගත් වෙන්නේ මේ බලන්නේ අපි අතීත අනාගත වලට නොගිහින් වර්තමානයේ මේ මොහොතේ හටගන්න ධර්මයන්ගේ තමයි. අපි මේකේ තව වැඩගත් කාරණා ටිකක් තියෙනවා. අපි ඒක ඉදිරියට කතා කරගෙන යමු. එතකොට මේ විදිහට උදයබ්බේ ඥානය කියන්නේ. මේ විදිහට රූපය, ඊට පස්සේ උපන් වේදනාව වර්තමාන නමේ. මේ වේදනාවගේ උපන් මේ අර විදිහට හට ගැනීම බිඳීම බලනවා. ඊට පස්සේ උපන් සංඥා, උපන් සංස්කාරය, ඒ වගේම උපන් විඥාණය, මේ විදිහට ඒ වගේම උපන් ඇස, ඒ වගේම උපන් කන, නාසය, දිව, ශරීරය, රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ ආදී ඒ මොහොතේ උපදින ධර්මයන් අපි නුවණින් අල්ලාගෙන ඒක මේ මොහොතේ හටගත්තේ ඒක මේ මොහොතේම නිරුද්ධ වෙලා යනවා. නැවත ඒක කොහරි තැම්පත් වෙනව නෙවෙයි. ඒක අට කතාවේ පැහැදිලි කරනවා. මේක අපි මේ මොහොතේ දකිනකොට මේ දැකීම කොහරි රාසි වෙලා තිබිලා පැමිණියා නෙවෙයි. දැකීමෙන් පස්සේ කොහරි ගිහිල්ලා තැම්පත් වෙනවා, රාසි වෙනවත් නෙවෙයි. මේ මොහොතේම හටගෙන පෙර නොතිබීම හටගෙන ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා මේ විදිහට අපිට මේ ආයතන 6 හරහා දැනෙන හැම අරමුණක්ම, ඒ කියන්නේ වර්තමානයේ. එතකොට දැන් මෙයා අතීත අනාගත වලට යන්නේ නැහැ. වර්තමානයේ දැනෙන හැම අරමුණක්ම හිතින් අල්ලගෙන ඒ දැනෙන දේ මේ වර්තමානයේ මේ මොහොතේ හටගත්තේ ඒක හටගත්ත සැනින් බිඳිලා යනවා කියලා මේක බලනවා. මේක හරියට වර්තමාන පරමාර්ථ ධර්මයන්ම අල්ලගෙන නැවත නැවත බලන්න පුළුවන්කමක් තියෙනවා නම් අපේ හිත වේගෙන් සමාධිමත් වෙනවා. හිත කය වේගෙන් සැහැල්ලු වෙනවා. වේගෙන් කෙලෙස් බිඳිලා කැඩිලා යනවා. අර ගාතාවක් තියෙන යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයන් ලබදී පීති පාමොජ්ජං අමතං තං විජානතං කියලා යම් කිසි කෙනෙක් සම්මර්සණය කරනවා නම් මේ ස්කන්ධයන්ගේ උදය වැය වර්තමාන ස්කන්ධයන්ගේ උදය වැය සම්මර්සණය කරනවා ඔහුට ලැබෙනවලු ප්‍රීති ප්‍රමෝදය. තාමත් ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති වෙනවා. යාට අර සම්මුතිය කලවම් කරගන්නේ නැතුව මේ වර්තමානයේ හටගත්ත දේ අරමුණු කර කර මේ විදිහට ඇතිවීම නැතිවීම බලන්න පුළුවන් නම් ඔහු වේගෙන් අමූර්තය නිවන ස්පර්ශ කරන කෙනෙක් වෙනවා. ඉතින් එතකොට ඒක තමයි මේ මූලික හැඳින්වීම. ඊට පස්සේ මේක ඉදිරියට යනකොට අපිට හම් වෙනවා ස්කන්ධ පංචකයාගේ ඉපදීම් ලක්ෂණේ දන්නේ කෙතෙක් ලක්ෂණයන් දකීද? බිඳීම ලක්ෂණේ දක්නේ කෙතෙක් ලක්ෂණයන් දකීද? යමෙක් මේ රූපස්කන්ධේ, වේදනස්කන්ධේ ආදී මේ දේවල් වල ඉපදීම ලක්ෂණය දැකීම තුළ ලක්ෂණ කීයක් දකින්නවද, බිඳීම ලක්ෂණය තුළ කීයක් දකින්නවද කියලා මේ විදිහට මාතෘකාව තබලා ඊට පස්සේ පෙන්නවා රූපස්කන්ධයාගේ ඉපදීම දක්නේ ලක්ෂණ පහක් දකි, බිඳීම දක්නේ ලක්ෂණ පහක් දකි, ඉපදීම හා බිඳීම දක්නේ ලක්ෂණ 10ක් දකි. ඒ විදිහට වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය මේ විදිහට එකක් ලක්ෂණ පහ පහ ගැනීම, උදේට ලක්ෂණ 25ක්, වැයට ලක්ෂණ 25ක්, මේ විදිහට උදේ වැය දෙක ගත්තාම ලක්ෂණ 50ක්, සම 50 ලක්ෂණ උදයබ්බේ ඥානයේ කියලා ඔබ අහලා ඇති. එතකොට ඒකේ ඒ විදිහට රූපස්කන්ධයාගේ ඉපදීම දක්නේ කවර ලක්ෂණ පහක් දකීද කියලා නැවත මාතෘකා කර. ඊපස් කියනවා ඒ මොනවද ඒ රූපස්කන්ධයේ ඉපදීම දැක්කහම දකින ලක්ෂණ පහ? අවිද්‍යාව පහළවීම හේතු කොටගෙන රූපයාගේ පහළවීම වේ. ප්‍රත්‍යාගයේ පහළවීම අර්ථයෙන් රූපස්කන්ධයන්ගේ පහළවීම වේ. මේක අපිට පාලියේ හම්බෙන්නේ අවිද්‍යා සමුදයා රූප සමුදයා කියලා. අවිද්‍යාව හට ගැනීමෙන් රූපය උපදිනවා. එතකොට මේ රූපයාගේ හට ගැනීම වෙන්නේ කොහොමද කියන එක දැන් දකින්න. එතකොට ඒ ප්‍රත්‍ය ඇති නිසා රූපස්කන්ධයන්ගේ පහළවීම වෙනවා. එතකොට මේකෙන් අර කියපු කෙනෙක් ඉන්නවා, මේ ආත්මයක් තියෙනවා කියන මේ මෝඩකම් දුරු වෙලා මේ ප්‍රත්‍ය ඇති කල්ලි පවතිනවා. පටිච්චසමුපාද න්‍යාය කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියලා. මේ ඇති කල්ලි මෙය වේ, මෙය ඉපදීමෙන් මොහුගේ ඉපදීම වේ. එහෙනම් අවිද්‍යාව කියන එක තිබුණොත් රූපස්කන්ධයන්ගේ ඉපදීම වෙනවා. එහෙනම් රූපස්කන්ධයාගේ ඉපදීම යම් තැනක තියෙනවා නම් ඒ අවිද්‍යාවගේ පහළවීම ප්‍රත්‍ය ඇත කියන මෙන්න මේ ප්‍රත්‍ය භාවයට හිත යන. එතකොට ප්‍රත්‍ය නිසා ඇත, ප්‍රත්‍ය නිසා උපදිනවා, ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන මේ නුවණ. එතකොට අවිද්‍යාව, ඊට පස්සේ තණ්හාව පහළවීම හේතු කොටගෙන රූපයාගේ පහළවීම වේ. ප්‍රත්‍යාගයේ පහළවීම අර්ථයෙන් රූපස්කන්ධයන්ගේ පහළවීම දකි. කර්මයාගේ පහළවීම හේතු කොටගෙන කම්ම සමුදයා රූප සමුදයා කියලා කියන එක හේතු කොටගෙන රූපයාගේ පහළවීම වේ. ප්‍රත්‍යාගයේ පහළවීම අර්ථයෙන් රූපස්කන්ධයන්ගේ පහළවීම වේ. ආහාරයාගේ පහළවීම හේතු කොටගෙන රූපස්කන්ධයන්ගේ පහළවීම වේ. ප්‍රත්‍යාගයේ පහළවීම අර්ථයෙන් රූපස්කන්ධයාගේ පහළවීම දකි. ඒ වගේම ඉපදීම් ලක්ෂණය දක්නේ රූපස්කන්ධයන්ගේ පහළවීම වේයි දකි. රූපස්කන්ධයන්ගේ ඉපදීම දක්නේ මේ ලක්ෂණ පහ දකි. ඒකට කියන නිබ්බත්ති ලක්ෂණ දැකීම කියලා. නිබ්බත්ති ලක්ෂණය දැකීමෙන් රූපස්කන්ධයන්ගේ පහළවීම දකින. එතකොට මේකේ අනිත් පැත්ත තමයි ඒකේ නිරෝධය. අවිද්‍යා නිරෝධා රූප නිරෝධා, තණ්හා නිරෝධා රූප නිරෝධා, කම්ම නිරෝධා රූප නිරෝධා කියලා මේකෙම වැය පැත්තක් පෙන්නවා. ඉතින් එතකොට ඒ විදිහට ගත්තහම ස්කන්ධ පහ ගත්තහම වේදනා ස්කන්ධයාගේ ඒ ක්‍රමයමයි, සංඥා ස්කන්ධයේ, සංස්කාර ස්කන්ධයේ, විඥාන ස්කන්ධයේ ඒ විදිහට එකකට පහ ගානේ තියෙන. ඒකේ වෙනස් වෙන්නේ මේ රූප ස්කන්ධයාට ආහාර සමුදයා කියපු එක වේදනාව සංඥාව සංකාරයාට පස්ස සමුදයා කියලා දාලා තියෙන එක ලක්ෂණයක් මේ කියන්නේ. අනිත් ලක්ෂණ ටික සමානයි. ඊට පස්සේ විඥාන ස්කන්ධයාට ඒ දෙක මත හැරලා නාම රූප සමුදයා විඥාන සමුදයා කියලා නාම රූප දෙකේ පහළවීමෙන් විඥානයාගේ සමුදේ වෙනවා. මේක මේ පංචෝකාර භවයට අයත් එකක්. ඒ වගේම මේ රූප භවය, කාම භවයට අදාළ ප්‍රත්‍යක් මේ පෙන්වන්නේ. මේක මේ අරූපී භවයට මේ නාම රූප ප්‍රත්‍යෙන් විඥානය වෙනවා කියන එක අදාළ වෙන්නේ නැහැ. අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. එතකොට මේ විදිහට ස්කන්ධ පහ ගත්තාම එකකට පහ ගානේ අවිද්‍යාව, තණ්හාව, කර්මය, රූපයට නම් ආහාරය, ඊට පස්සේ නිබ්බති ලක්ෂණය කියන මේ ලක්ෂණ පහ, වේදනාව සංඥාව සංකාරය විඥාණයටත් එහෙම. ඉතින් අපි මේ ලක්ෂණ තමයි 50ක් යටියේ සඳහන් කරේ. අපි මේකේ අපි එකක තියෙන මේ ලක්ෂණ පහ අපි ප්‍රායෝගිකව ටිකක් පැහැදිලි කරමු. මම හිතන්නේ ගොඩක් අය මේ කාරණා කරුණු වශයෙන් දන්නවා. නමුත් මේවා අපි ප්‍රායෝගිකව කොහොමද ඇති වෙන්නේ කියන එක පිළිබඳව සමහර විට ඇතැම් අයට ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකත් මේ වෙලාවේ කතා කරමු. එතකොට අවිද්‍යාව පහළවීම හේතු කොටගෙන කොහොමද මේ රූපයාගේ පහළවීම වෙන්නේ? ඒක අපිට සමහර විට අප්‍රකට කාරණාවක් වෙන්න පුළුවන්. මේක ක්‍රම දෙකකට දෙන්න පුළුවන්. ඒක අතීත අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා මේ ප්‍රතිසන්දි විඥාණයට අපේ මේ මව් කුසක රූපය බැස ගැනීම පටන් යම් කිසි කෙනෙක්ගේ චුතිසිත දක්වා මේ පහළ වෙන නාම රූප පරම්පරාවට අවිද්‍යාවේගේ ප්‍රත්‍යක් තියෙනවා. අතීතයේ ජීවිතයේ අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙලා තමයි ඒ තුල කර්ම සකස් වෙලා තණ්හාව ගොඩ නැගිලා ප්‍රතිසන්දියක් සිද්ධ වෙනවා. ඒ පෙර ජීවිතයේ අවිද්‍යාව නොතිබුණා නම් ඒතන කර්මයක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිසන්දියක් සකස් වෙන්නේ නැහැ. එහෙම වුණා නම් මේ ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීමක් නැහැ. ඒ ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තේ නැත්නම් මේ ප්‍රතිසන්දි චුති හතර පහළ වෙන මේ මහා නාම රූප පරම්පරාව අපි රූපේ ගැන කතා කරොත් ඒ රූප පරම්පරාව කිසිවක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපිට ඒකෙන් තේරෙනවා මේ කෙනෙකුගේ උපදේ ඉඳන් මරණය දක්වා මේ නොකඩවා පවතින රූප සමූහයාගේ පහළවීමට අවිද්‍යාව කියන එක කොහොමද ප්‍රත්‍ය වුණේ කියන එක. ඉනිසා ඒ දැන් නොකඩවා පැවතින් වශයෙන් පවතින වෙනම ප්‍රත්‍යක් තියෙනවා. නමුත් මේක මේ අතීත අවිද්‍යාවද ප්‍රත්‍යවීමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි වර්තමාන අවිද්‍යාව නිසාද මේ රූප ධර්මයම පහළ වෙන. ඒ කොහොමද? දැන් අපි රූපයක් දකිනකොට මේක ප්‍රතිසන්දිය සමග අපිට ආයතන හටගෙන සවිඥානික බව නිසා චක්කු ප්‍රසාදයේ රූපයක් ගැටෙනකොට ඒ කර්මණු කරගෙන හිතක් පහළ වෙනවා. දැන් එතන අවිද්‍යාව නැහැ. ඒ අවිද්‍යාව නිසා විපාකයක් තියෙනවා. එතකොට ඒ චක්කු විඥාණය පහළ වුනේ ඒ විදිහට මේ අවිද්‍යාව සම්බන්ධ වෙලා තමයි. නමුත් ඒක වර්තමාන නෙවෙයි. එතකොට ඒ යමක් පේනවා චක්කු විඥාන සිත ඉපදුනන් පස්සේ මේ තුල අපිට ඇත්ත නොදැගෙනීම නිසා මේ වර්ණ රූපේ ආරම්භය අපි කෙනෙක් පුද්ගලයෙක් රන් රිදී මිල මුදල් ආදී වශයෙන් අපි අවිද්‍යාවෙන් මේක ගන්න. මන්න මේ ගැනීම නිසා ඔබට ඒ මෝඩකම නිසා ඒ අරමුණේ එල්බිලා කොයිතරම් චිත්තචෛසික ධර්මියෝ රූප ධර්මියෝ පහළ වෙනවද? ඒ රූපය පිළිබඳව නැවත නැවත සිහිවීම වශයෙන් ඒවා හොය හොයනවා, පරේක්ෂණය කරනවා, ගවේෂණය කරනවා, නැවත නැවත දකිනවා. එතකොට නැවත නැවත මේ වර්ණ රූපය චක්ක ප්‍රසාදය පහළ වෙමින් ඊට පස්සේ හිත් පහළ වෙනකොට ඒ සිත් සමග උපදින චිත්තජ රූපයන්, ඍජු රූපයන් ආදී මේ රූප සමූහයක් පහළ වෙන්න අර මුලින් දැකපු රූපේ මුලාව කියන එක හේතු වෙනවා. ඒ මුලාවම නිසාම ඒ රූපේ නිත්‍යයි ආත්මයි කියලා ගත්තා. ඒ නිසා ඒ අරමුණු ඔස්සේ බොහෝ නාම රූප ධර්මයන් පහළ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මේ අවිද්‍යාව කියන එක පදනම් වෙලා රූප පහළ වෙන්නේ කොහොමද කියන එක ඔබට තේරෙනවා. කර්මය කියන එක. එතකොට තණ්හාව කියන එක අපි ගත්තොත්. එතකොට ඒ තණ්හාව කියන එක දැන් අපි ඒ විදිහට අරමුණක් මුලා වුණන් පස්සේ ඒක ඉෂ්ට වූ ප්‍රිය වූ අරමුණක් නම් අපි ඒකට තණ්හා කරනවා, ආසා කරනවා, ඒ අරමුණේ ඇලෙනවා. ඒ නිසාම අපි ඒ අරමුණු හොයනවා, නැවත නැවත ගන්නවා, ඒවා ලං කර ගන්නවා. මේ අරඹයා නැවත නැවත සිතුවිලි පහළ වෙනවා, නාම රූප ධර්මියෝ පහළ වෙනවා. ඉතින් තණ්හාව අවිද්‍යාව විතරක් යෙදිලා ඉතින් ඒක අවිද්‍යාවෙනුත් කරනවනේ කියලා කෙනෙකුට කරන්න පුළුවන්. මොකටද ආයාපව තණ්හාවක් දැම්මේ කියලා. හැබැයි නමුත් අවිද්‍යාව යෙදිලා ඒ අරමුණේ තණ්හාව නොයෙදුනා නම් සමහර විට ඒවා අපි බදාගන්න, අල්ලගන්න, පරේසණය කරන්න යන්නේ නැහැ. ඒවා නැවත නැවත අරමුණු වීම වශයෙන් සිත් පහළ වෙන්නේ නැහැ. තණ්හාව යෙදිත් නිසා බලවත් භාවයේ නිසා අපි ඒව හොයාගෙන හොයාගෙන යන්න පෙළඹෙනවා. ඉතින් ඒ තණ්හාව යෙදෙන්නේ නැහැ අවිද්‍යාව නොයෙදුනා නම්. ඒ නිසා මේකේ අවිද්‍යාවේ සම්බන්ධයකුත් තියෙන නිසා අවිද්‍යාවද රූප ඉපදීමට පත් වෙනවා. ඒකේ තණ්හාව නොයෙදුනා නම් සමහර විට අපි ඒව හොයාගෙන යන්නේ නැහැ. ඒ නිසා තණ්හාව කියන එකත් වැදගත් සාධකයක්. ඒ නිසා තමයි ඒක වෙනම දාලා තියෙන්නේ. එතකොට ඒ විදිහට තණ්හාව නිසාද නැවත නැවත රූප වර්ණ රූප ශබ්ද ගන්ධ රසයන් අපි හොයාගෙන යනවා. විශේෂයෙන් අපි රසය කියන එක ගත්තාම ඒක හොඳට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ආහාර රස තෘෂ්ණාව ඒ නිසා ආහාර තණ්හාව නිසා අපි ඒ ඒ ආහාර හොය හොයා අපි විඳින බව ඒව රස විඳින බව ඒ රස විඳීම් වශයෙන් රස රූපයන් පහළ වෙන්න ඒ තණ්හාව හේතුණා. ඉතින් අන්න ඒ විදිහට අපි සලකාගෙන රූපය හට ගැනීමට තණ්හාව කියන එක හේතු වෙනවා. කර්මය කියන එක ඊට පස්සේ කර්මයෙන් කොහොමද රූප උපද්දවන්නේ කියන එක. එතකොට අර වැඩපිළිවෙල අවිද්‍යාව තණ්හාව සම්බන්ධ වීම නිසා මේ තුල උපාදාන වෙලා අපි තුල කර්මයක් සකස් වෙනවා. ඒ අරමුණ නැවත නැවත ආසේවණී කිරීමේ දැඩිව ගැනීම නිසා මේ සකස් වන චේතනාව අපි කර්මය කියලා කියනවා. මේ කර්මය කියලා කියන්නේ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වුණත් ඒ කර්ම ශක්තියට හැකියාවක් තියෙනවා සුදුසු අවස්ථාවලදී අනාගතේ නාම රූප ධර්මයන් ඉපැද්දවීමේ හැකියාව. සමහර විට ඒ ශක්තිය එක භවයක් දෙකක් සමහර විට නිවන් දකිනාතුරු මේව නැත්නම් භව කෝටි ලක්ෂ ගාණයක් පවා ආත්ම දහස් ගාණක් පවා මේ කර්ම ශක්තිය ඉදිරිපත් වෙලා නැවත නැවත නාම රූප ධර්මයන් ඉපැද්දවීමේ හැකියාවක් ඒ කර්මයට තියෙනවා. එතකොට ඒ කර්ම ප්‍රත්‍ය කියලා කියන්නේ අර විදිහට අරමුණක් බලවත් භාවයෙන් අල්ලා ගැනීම නිසා අපේ හිතේ ගොඩ නැගෙන චේතනාව. ඒ චේතනාව නැමැති ශක්තියෙන් තමයි අනාගතේත් වර්තමානෙත් නැවත නැවත නාම රූප ධර්මය උපද්දවන්නේ. එතකොට ඒක දැන් අද අපි මේ ප්‍රතිසන්දියේ වශයෙන් මේ නාම රූප කයක් ගොඩ නැගෙන්නත් හේතුනේ අතීත කර්මය. එතකොට ඒ අතීත කර්ම ප්‍රත්‍ය අතීතයේ ඒ විදිහේ කර්මයක් නොවුනනම් අපි අද මනුස්ස ජීවිතයක් ගත්තොත් අතීතයේ ප්‍රතිසන්දියට අරමුණු වෙච්චි කුසල කර්මයක් නිසා මිනිස්සෙක් වශයෙන් මේ නාම රූප ටිකක් මව කුසක බැසගත්තා. එතකොට මේ නාම රූපට හේතු වුනේ ඒ කර්මය. ඊට පස්සේ ඒ කර්මය නිසාමයි ප්‍රතිසන්දියේ පටන් චුතිසිත දක්වා කර්මජ රූපයෝ පහළ වීම හා චිත්ත ඍතුවාදී රූපයන්ගේ පැවැත්මට මේ කර්මජ රූප කර්ම ශක්තිය ඒ අවුරුදු 100ක් දහසක් ජීවත් වෙනවා නම් ඒ නාම රූප පවතින්න උපදින්න හේතු වෙනවා. එතකොට අතීත කර්ම ප්‍රත්‍ය ඒකට කියනවා නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියලා. තව කර්ම ප්‍රත්‍ය වෙනවා සහජාත කර්ම ප්‍රත්‍ය කියලා. ඒ හිතේ පහළ වෙන කර්ම ශක්තිය. ඒක ඒ හිතේ තියෙන සහජාත චේතනාව. අන්න ඒ චේතනාවිනුත් රූප උපද්දවන. අපි කියමුකෝ අපි කුසලයක් කරනකොට මේ කුසල් සිතක් කරන්න නම් ඒකට චේතනාව මුල් වෙන්න ඕනේ. දාන චේතනාව, පරිත්‍යාග චේතනාව, වැඳීමේ චේතනාව කියලා මේ චේතනාව නිසාම වැඳීම සිද්ධ කරමින් කිරීම සඳහා පහළ වෙන නාම රූප ධර්මයෝ රාසියක් උපදිනවා. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් පහළ වෙන ඒ වැඳීම් ක්‍රියාව සිද්ධ කරමින් ඒ නාම රූප ධර්මයෝ පහළ වුණේ අර විදිහට චේතනාවක් ගොඩ නැගිච්ච නිසායි. එතකොට එතන කර්මපත්‍යක් තියෙනවා. ඒකට කියන සහජාත කර්මපත්‍ය කියලා. මේ විදිහට ඒ කර්මයක් චේතනාවක් නොතිබුණා නම් එහෙම නාම රූප ධර්මියෝ කවදාවත් පහළ වෙන්නේ නැහැ. ඒ විදිහට අපි කෙලෙස් සහිත සිතක් ගත්තොත් අපි අරමුණක් අරගෙන ඒක නිත්‍යයි කියලා චේතනාවක් හටගත්තොත් ඉන්නවා තියෙනවා කියලා චේතනාවක් හටගත්තොත් ඔබ බලන්න මේ ගැනීම නිසා මොන තරම් නාම රූප ධර්ම සමූහයක් පහළ වෙනවද කියලා. උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ අපිට තරහක් ආවා. දේශයක් කෙනෙක් බැනීම නිසා අපිට මෙහෙ දැඩිව ඒ අරමුණ ගත්තා. ඒ ගැනීම නිසා ඔබට ඒ අරමුණේ එල්බිලා කොයිතරම් කාලයක් සමහර විට බොහෝ වෙලාවක් නැවත නැවත නාම රූප ධර්මයෝ පහළ වෙන්නේ අර කර්ම චේතනාව නිසා නේද? එහෙනම් මේ කෙනෙක් උපද්දවනවා නෙවෙයි, අපිට භාවනා කරනකොට වුණත් සමහර විට අපි බලෙන් අතහරින්න දේවල් පවා නැවත නැවත ඉපදී ඉපදී මේ විතර්ක අපිට කරදර කරනවා. මේවා අපි නතර කරන්න හදනවා. නමුත් එහෙම නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ඒක කෙනෙක් පුද්ගලයෙක් විසින් කරන එකක් නෙවෙයි. ඒ ප්‍රත්‍ය තියෙනවා නම්, ඒ ප්‍රත්‍ය අපි හැදුවා නම් ඒකේ විපාකයේ ඵලය උපදිනවා. ඉතින් අන්න ඒ නිසා ඒ විදිහට අපි ගන්න චේතනාව පදනම් වෙලා අනාගතයේදීත් වර්තමානයේත් බොහෝ චිත්තචෛසික ධර්මයන් උපදිනවා. අන්න ඒක තමයි මේ කම්ම සමුදයා, රූප සමුදයා, කම්ම සමුදයා, වේදනා සමුදයා, කම්ම සමුදයා, සංඥා සමුදයා කියලා මේ විදිහට බොහෝ වේදනාවන්, බොහෝ සිත්, බොහෝ සංඥාවන්, බොහෝ සංස්කාරයන් පහළ වෙන්න අපි ඒ ඒ අරමුණ තුල ඇති කරගන්නා චේතනාවෙන් යුක්ත කර්මය බලපාන. ඊට පස්සේ එතකොට කර්මපත්ති. ඊට පස්සේ අපි දැන් කතා කරා මේ විදිහට රූපයට ගත්තම ආහාර ප්‍රත්‍ය. එතකොට ආහාර ප්‍රත්‍යෙන් කොහොමද රූප උපදවන්නේ? මේ අපි ශරීරයේ අපි ගන්න ආහාර, බත් පාන්, කව්පි මුං යට ආදී මේ ආහාර ගත්තාම මේ ඍතු රූප මේවා. එතකොට මේ කබලින්කා ආහාර වල තියෙන ඕජා ගුණයෙන් තමයි රූප උපද්දවන්නේ. එතකොට හැම රූප කලාපිකම් තියෙනවනේ සුද්දාස්තේ ගත්තාම උපාදාය රූප වල වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා රූපයක් තියෙනවා. ඒක කර්මජ, චිත්තජ, ආහාරද, ඍජුද, ඍතුජ හැම රූපයකම මේ ඕජා ගුණය තියෙනවා. එතකොට මේ ආහාර වල අපි ගන්න ආහාර වල තියෙන ඕජා ගුණයෙන් රූප උපද්දවනවා. ඒ රූප විපද්ද වීම නිසා තමයි මේ රූපයට උපස්තම්භනය වෙලා බොහෝ කාලයක් පවතින්නේ, මේ රූපයේ වැඩෙන්නේ, ලොකු වෙන්නේ කියලා අපිට පේන්නේ මේ ආහාරයාගේ තියෙන රූප විපද්දීමේ හැකියාව නිසා. ඔබ අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඕජට්ටමකං රූප කලාපං ආහාර තීති කෝ භික්ඛවේ ආහාරෝ කියලා. කුමක් නිසාද මේ කබලින්ක ආහාරයට ආහාරය කියන්නේ? ඕජාව අට වෙනකොට ඇති. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ අටක් රූප, ඕජාව අටවෙනි කොට ඇති රූප කලාපයෝ උපද්දවන නිසා මේ අපි ගන්න කබලින්ක ආහාරයෙන් ඒකට ආහාරය කියලා කියන. එතකොට ඒ විදිහට යම් විදිහකින් මේ ආහාරය නොදුන්නේ නම් අර කර්මයෙන්, චිත්තයෙන්, ඍතුවෙන් කොච්චර රූප ඉපද්දුවත් ඒ රූපවල නිවැරදිව ඒ රූපයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ නැහැ. අපි ආහාර නොදුන්නොත් මේ ඇහැ පේන්නේ නැතු වෙනවා, කන් ඇහෙන්නේ නැතු වෙනවා, කය මලානික වෙලා යනවා. කර්මජ රූප කොච්චර තිබුණත් ආහාරයේ උපස්තම්භනේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා ඒ විදිහට මේ ආහාරය නිසා රූප උපද්දවන හැටි වටහා ගන්නවා. වටහාගෙන අපි මේක කෙනෙක් පුද්ගලයෙක් කරනවා නෙවෙයි, මේ ප්‍රත්‍යද අනාත්මයි, ඒ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයෝ ද අනාත්මයි. මේ විදිහට හේතුඵලව ප්‍රත්‍ය නිසා හට ගන්නවා, ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙනවා. යම් තාක් ප්‍රත්‍ය පවතිනවද ඒ තාක් මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම හට ගැනීම වෙනවා. යම් දවසක මේ ප්‍රත්‍ය නිරුද්ධ වුණාද මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ විදිහට මේ උදේ වැය මේ ප්‍රත්‍ය දැකීම තුලින් ඒ රූප, වේදනා, සංඥා, සංකාරයන්ගේ මේ ලක්ෂණ දැකීම කියලා කියන්නේ ඒක. ඊට පස්සේ නිබ්බති ලක්ෂණ දැකීම. මේකත් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් තමයි. මේ අනිත් කාරණා තේරුණත් මේ නිබ්බති ලක්ෂණේ දක්නේ කියන එක පිළිබඳව මේ ඇතැම් අයට ගැටලුවක් තියෙනවා. දැන් මේ නිබ්බති ලක්ෂණේ දැකීම කියන එකෙන් පෙන්වන්නේ මේ එතනදී මේ අපිට රූපස්කන්ධයන්ගේ උදේවැයනි බලන්නේ. එතකොට මේ ලක්ෂණ වලින් වැදගත්ම ලක්ෂණ ඒක. මේ සියල්ලම මේ ලක්ෂණයට යටත් මේ උදේවැය ඥානේ මුලින්ම මාර්තුකාවටම පෙන්නලා තියෙනවා නිබ්බති ලක්ෂණයේ දැකීම උදේ දැකීමයි කියලා. කියලත් ඒක ඒ තරම් වැදගත් කොට සලකලා තියෙනවා. එතකොට මේ නිබ්බත්තිය කියලා කියන හට ගැනීම ලක්ෂණය. එතකොට යමක් හටගෙන හටගන්නවා කියන එක දැක්කොත්, හටගත්ත දෙයක් කියලා දැක්කොත් ඒකම තමයි අර මම මුලින් කිව්වේ මේ රූපය ස්කන්ධේ වේදනා ස්කන්ධය කෙරෙහි පැවතිලා තියෙන නিত্য සංඥාව දුරු වීමට එක දිගට පවතින එකක් කෙනෙක් පුද්ගලයෙක් කියන මේ දෘෂ්ටිය දුරු වෙන්නේ මේ නිබ්බත්ති ලක්ෂණයවත් හට ගැනීම දැකීම. එතකොට හටගත් බවක් මේ මොහොතේ හටගත්තා කියලා දැක්ක නිසා මෙයා අතීතයේ තිබුණ එකක් නෙවෙයි කියන එකට එනවා. එහෙම නැත්නම් මේ තිබිලා දැක්ක නෙවෙයි කියන ඒ මෝඩකම ඔහුගේ දුරු වෙලා මේ ප්‍රත්‍ය දකින්න හම් වෙනවා. මේ ප්‍රත්‍ය නිසා හටගත්තා. එතකොට මේ ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන මේ ඥාණය ඒ තුලම මොහු කරනවා. ඉතින් ඒ නිසා මේ රූපස්කන්ධයන්ගේ හට ගැනීම දැක්කත් ඒක අපි අරිත් ලක්ෂණ දැක්කේ නැතත් උපදින රූපය, ශබ්දේ, ගන්ධේ, රසේ මේ මොහොතේ හටගත්තේ කියලා හට ගැනීම දැක්කත් මේ අනිත්‍ය ලක්ෂණය මතුවීමට විශේෂයෙන් උපකාර වෙනවා. නিত্য සංඥාදි දුරු වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ නිබ්බත්ති ලක්ෂණය නොදැක්කොත් එතන නিত্য සංඥාව පිහිටනවා. ඒ නිසා මෝඩකම පිහිටලා නැවත නැවත මේ රූප ඉපදීමට හේතු වෙනවා. නමුත් නිබ්බත්ති ලක්ෂණය දැක්කොත් එයා දන්නවා ඒක තියෙන දේවල් ඉන්න දේවල් නෙවෙයි, හොයාගෙන යන්නේ නැහැ. ඇයි ඒ හටගත්ත දේ බිඳිනවා කියලා නුවණ ඉන්න නිසා. ඒ නිසා මේ නිබ්බත්ති ලක්ෂණයේ නොදැකීම නිසා නැවත නැවත මේ භවයෙන් භවයට මේ රූප ඉපදීමට හේතු වෙනවා. යම් කෙනෙක් මේ රූපේ ඇති නිබ්බත්ති ලක්ෂණය, ඒ කියන්නේ හටගන්න බව, හටගත්ත සෙනින් බිඳිලා යන බව, ඒ කියන්නේ නැතිවීමේ ලක්ෂණය, බිඳීමේ ලක්ෂණය, අනිත් පැත්තට මේ දෙක දැකීම නිසාම රූප නිරෝධය වෙනවා. වේදනා සංඥා සංකාර නිරුද්ධ වෙලා එයාගේ අර භව නිරෝධය සිද්ධ වෙනවා. ඉතින් අන්න ඔය විදිහට මේ අවිද්‍යා සමුදය කියන එකම තමයි අනිත් පැත්තට කතා කරන්නේ. අවිද්‍යා නිරෝධයෙන්, තණ්හා නිරෝධයෙන්, කම්ම නිරෝධයෙන්, ආහාර නිරෝධයෙන්, රූපස්කන්ධයගේ බිඳීම දැකීමෙන්, අතන නිබ්බත්තිය කියේ බිඳීම දැකීමෙන් මේ රූප ධර්මියෝ ඉපදීම නිරුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අර අනුසාරයෙන් අපි මේ Nirodhe පැත්තත් තේරුම් ගන්න ඕනේ. යම් ආකාරයෙන් තණ්හාව නොතිබුණා නම් ඒ අරමුණේ රූප උපදින්නේ නැහැ. නැවත නැවත කෙලෙස් සිත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ රූප පහළ වීම නතර වෙනවා. අවිද්‍යාව නොතිබුණා නම් මේ වගේ කර්ම සකස් වෙලා, තණ්හාව සකස් වෙලා, ප්‍රතිසන්දියක් සකස් වෙන්නේ නැහැ. නාම රූප ධර්මියෝ නිරුද්ධ වෙනවා කියලා ඒ විදිහට ඔබට ඒක අපහසුයක් නැහැ. ඒක තේරුම් ගැනීමට. ඉතින් මේ විදිහට යම් කිසි කෙනෙක් වර්තමාන වූ හටගන්න ධර්මයන් දැන් අපිට එකක් හැටියට හම්බෙන දේ මේ ස්කන්ධ පංචකයක් හටගත්තා, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්මයෝ ඒ ධර්මයන්ගේ ලක්ෂණ දැක දැන ගැනීමෙන් ඒවා මේ හටගන්න බව, ඒ හටගන්න ලක්ෂණයන් දැකීමෙන්, ප්‍රත්‍ය දැකීමෙන් ඒ උදේවැය ඥාණය මොහු කරන්න ගන්නවා. එතකොට ඒක නැවත 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 ඒ විදිහට මේ ආයතන හය හරහා උපදින උපදින නාම රූප ධර්මයන් දිහා බල බල විපස්සනා කරන්න ඔහුට මේ වර්තමානයේක තුල හිත පවතිනවා. වර්තමානයේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම පේන්න ගන්නවා. ඉතින් මේක හොඳට මොහු කුරා ගියන් පස්සේ එයාට මේ කෙලෙස් විස්කම්බන වශයෙන් යටපත් වෙලා ගිහිල්ලා එයාට මේ සද්ධා, සති, විරිය, සමාධි ආදී බොජ්ජංග ධර්මයන්, බල ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන් මතුවෙලා ඉදිරි ඥාණයන් විසදව ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් ඕක තමයි මේ උදයබ්බේ ඥාණය පිළිබඳව අපිට මූලිකව පැහැදිලි කරගන්න තියෙන්නේ. මේක මං ඒකේ අන්තර්ගතයට වැඩිය මේක කොහොමද අපේ ප්‍රායෝගික භාවනා ජීවිතයට යොදාගන්නේ කියන එක පිළිබඳව කතා කරේ. ඉතින් යම් කිසි කෙනෙකුට මේ උදේවැය වර්තමාන උදේවැය පේන්නේ නැත්නම් දැන් අපි මේ උදේවැය ඥානේ කතා කරා කියලා ඒක බලන්න නෙවෙයි ආයුත්තේ මේ වර්තමානයේ ඇතිවීම නැතිවීම පේන්නේ නැත්තේ මුල අර සම්මර්සන ඥානයන් ධම්මට්ඨිති ඥානයන් තවම දියුණු නැති නිසා ඒ නිසා මේ උදේවැය ඥානේ මතුවෙන්න නම් අර පහළ තියෙන මුලින් තියෙන සම්මර්සන ඥානයන් හා ධම්මට්ඨිති ඥානයන් නැවත නැවත බල බල ඒ අතීත අනාගත ආදී මේ තුන් කාලයන් පිළිබඳව බැසගෙන තියෙන කෙලෙස් අයින් කරන්න යාට වර්තමාන ස්කන්ධයන් ප්‍රකට වෙනවා. ඉතින් ඒ නිසා මේකේ අට කතාවේ සඳහන් වෙන්නේ සම්මර්සන ඥානය දියුණු කරගත්ත ඒ සම්මර්සන ඥානයේ තුල මනාකොට පිහිටගත් කෙනාටම උදයව්‍ය ඥානය සමෘද්ධ වෙනවා කියලා මේ අට කතාවේ පෙන්නනවා. අපි ඒක ඉදිරියේදී කතා කරමු. දැනට මේ මගේ දේශනාව මේ උදයව්‍ය ඥානයේ යටතේ තියෙන දේශනාව අවසන් කරනවා. ටිකක් සමහර විට අද දේශනාව ටිකක් සමහර කෙනෙකුට ටිකක් අමාරු හරි නොතේරෙන බවක් සිද්ධ වුණාද දන්නේ නැහැ. නමුත් මේ දේශනාව හා මේ ඔබ පොතපත බලලා ඒක අමාරු තැන් නොතේරිච්ච තැන් තියෙනවනම් ඒව වටහාගෙන මේ ඥානය මොකද්ද කියන එක හා මේ කියන ලක්ෂණ පහ 50 පිළිබඳව තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියලා ආරාධනා කරන ගමන් මගේ ධර්මානුශාසනාව අවසන් කරනවා. සාකච්ඡාව ඉද අවකාශ දෙනවා ඔබට මේ දේශනාව හෝ ඔබ කරගෙන යන වැඩපිළිවෙළවල තුල යම් ගැටලු ප්‍රශ්න ඇති වුණා නම් ඒ සඳහා විසඳා ගැනීමට අවස්ථාව දෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
අවසරයි අපි ස්වාමීන් වහන්සේ මේ උදයබ්බ ඥාණය මුලින්ම ඔබ වහන්සේ කිව්වා දෙයාකාරයි කියලා බලවා උදයබ්බ ඥාණය සහ අනිත් එක මට හරියට බලාගන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ ඒ දෙක පොඩ්ඩක් අපහු පැහැදිලි කරලා දෙනවා නම් බොහොම තේරුවන් සරණයි.
එතනදී මම මතක් කරේ බලවා උදයබ්බේ ඥානය හා තරුණ උදයබ්බේ ඥානය කියලා මේ අට කතාව හා ආචාර්යයන් වහන්සේලා මේක කොටස් දෙකකට බෙදනවා. ඒ තරුණ උදයබ්බේ ඥානය කියන්නේ තවම අර සම්මර්සන ඥානයත් හරියටම දියුණු වෙලා නැති නිසා මේ වර්තමානයේම හරියට පිහිටන්නේ නැහැ. හරියට මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම හොඳට ප්‍රකට වෙන්නේ නැහැ. අර අතීත අනාගත දේවල් කලවම් වෙලා සම්මුතියත් එක්ක කලවම් වෙලා පේන්න ගන්න අපිරිසුදුයි ටිකක්. මේක ටිකක් මේ ප්‍රබල නැති නිසා මේකේ කෙලස් ප්‍රමාණය ටිකක් දුර්වලයි. නමුත් මේක නැවත 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 පුහුණු කිරීමෙන් තමයි එයාට වර්තමානයේ හොඳට ප්‍රකට වෙන්නේ. එතකොට ඒක බලවත් භාවයෙන් ඔහුට එළඹ සිටිනවා. ඒ තුල ඔහු හිත අර අතීත අනාගත ඕ සාස්වත උච්ඡේදාදී දෘෂ්ටි වලට නොගිහින් එයාට පුළුවන්කම ලැබෙනවා මේ වර්තමාන පරමාර්ථ ස්කන්ධයන්ගේම ඇතිවීම නැතිවීම පහසුවෙන් පේනවා. ඒක හොඳට වෙන් වෙලා කැඩිලා ඇතිවීම නැතිවීමේ ලක්ෂණයක් දකින්න විසදව දකින්න පුළුවන් වෙනවා. අන්න ඒ අවස්ථාව බලවත් උදයබ්බේ ඥානී කියලා කියනවා. ඉතින් ඔන්න ඔය අවස්ථාවල තමයි අපිට මේ අර මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මග නොමග දෙක තේරුම් ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ. ඒ කියන්නේ මේ තුල අපි දියුණු වෙන්න දියුණු වෙන්න අර දසවිධ උපක්ලේශයන් පහළ වෙනවා. ප්‍රීති, ඕපාස, පස්සද්ධිය ආදී මේ උපක්ලේශයන් අපි කතා කරේ දැන් මේක උදයබ්බේ ඥානයේ හොඳට මතුවෙනකොට බලවත් ප්‍රීතියක් වෙනවා. පස්සබ්දියක් වෙනවා. හොඳට සිහිය, වීරිය එළඹ සිටිනවා. ඉතින් අපේ අර සිහිය නුවණ නැති වුණොත් මේවා මාර්ගයේ හැටියට මේවට අපේ හිත යොමු වෙනවා. ඒව අරමුණු කරන් අපි කරන වැඩේ පැත්තකට දාලා ඒ ප්‍රතිඵලයේ එල්ලෙන්න බannනවා. ඉතින් එතකොට අපේ මඟ වරදිනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ උදයබ්බේ ඥාන එකයි මේ හැරවුම් ලක්ෂයක් කියලා කිව්වේ. ඒ මඟ නොමඟ තේරුම් ගැනීමට ගුරුවරයාගේ ඇසුර හා තමන් තුළ ලොකු නුවණක් තියෙන්න ඕනේ. මොකද මේ උදයබ්බේ ඥානයේ තුල ඔය තරුණ හා බලවත් උදයබ්බේ ඥානයේ මේ දෙක අතර විශේෂයෙන් බොහෝ පරිවර්තනයක් සිද්ධ වෙනවා. අපේ හිතේ පරිවර්තනයන් කෙලෙස් යටපත් වීම නිසා අපි තුල ඇති වෙන ප්‍රතිඵලයන් මේ ඥානයාගේ දියුණුව සිහියාගේ දියුණුව ඉතින් මේවා අපි වැරදිවට අරගෙන මේ මාර්ගයේ අමාර්ගයේ තේරුම් ගන්න බැරි වෙච්ච කෙනා මෙතනින් අපේ ගමන මුලාවටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒකයි මෙතන මේ හැරවුම් ලක්ෂයක් සම්දිස්ථානයක් කියලා කිව්වේ. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට මේ උදයබ්බේ ඥානය කියන එක අපි දැනගත යුතුයි. අර මහත්ය අහපු ප්‍රශ්නෙට ඒ බලවත් උදයබ්බේ ඥානය හා තරුණ උදයබ්බේ. එතන තරුණ කියලා කියන්නේ තවම මේ ඒ ඥානය බොහොම තරුණයි ආධුනිකයි මුල් කාලේ කියන එක. ඒ මුල් කාලේ පහළ වෙන. ඒකයි එතන අදහස් කරේ.
බොහොම පින් ස්වාමීන් වහන්සේ තේරුවා. සර්වන්සන්නේ. සර්වන්සන්නේ. ඔබ වහන්සේ අපේ අපි මුලින් වහන්සේ මුලින් සඳහන් කරපු අර භවංග සහ චිත්ත වීදි ගැන සඳහන් කතා කරනකොට
ඔව්
දැන් මේ භවංග භවංගේ අපි දන්නවා එකම අරමුණක් තියෙනවායි කියලා කියලා තියෙන්නේ.
ඔව්
ඒතර සාමාන්‍යයෙන් භවංගෙන් අපි චිත්ත වීතියකට හැරෙනකොට කියන්නේ භවංගේ උපච්ඡේදනය වෙලා එතනින් අපි වෙනත් අරමුණක් ගන්න අවස්ථාවකදී
ඔව්
ඒ ඒ ඒ චිත්ත වීති ක්‍රියාවලිය එතනින් අවසන් වෙලා
ඔව්
නවත් වර බවංගේට හිත යන්න තියෙන ඒ ශක්තිය මොකද ඒ කොහොම සවනසක් සිද්ධ වෙන්නේ දැන් අපිට හිතාගත්ත හැකි බවංගේ චිත්ත විදිකට එන වෙනත් චිත්ත විදිකට අපි අවතීන වෙන ඇති උට සබ්ජෙක්ට් නිසාම ඔක්ක නිසාම වෙන්න
පුළුවන්
නමුත් ඒක ඉවර වෙලා නැවතෙන්ට යන්න යන්නේ එයා නැවත බවංගේට වැටෙන්නේ කොහොමද කියන එක ගැන පොඩි අහිතර ගැටලුවක් වගේ එකක්
අවසන්නවා
ඒ වඩ පැහැදිලි කරගන්න පුළුවන් ඉවසන්න
ඔව් ඒක මහත්ය අපි තේරුම් ගන්න ඕනේ මේ නියාම ධර්ම තුලින් ඒක චිත්ත නියාමයක් හැම වෙලාවෙම අරමුණකින් අරමුණකට මාරු වෙන්නේ නැහැ ඒක ඔබ සමාහිත බැලුවොත් විභංග ප්‍රකරණේ මට මතක හැටියට ඥාන විභංගේ වගේ තමයි මේක තියෙන්නේ ඔය චක්කු සෝත ගාහන ජීවා කියන මේ පංච විඥානය ගැන දීර්ඝ විස්තරයක් ඔය විභංගයේ පෙන්නවා ඒකේ චක්කු විඥාණයට සමානතරව සෝත විඥාණය පහළ වෙන්නේ නැහැ සෝත විඥාණයට සමානතරව ඊට අනතුරු ගහන විඥාණය පහළ වෙන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ ඒක මේ චිත්ත නියාමයක් ඉතින් ඒ නිසා හැම වෙලාවෙම එක අරමුණක් එල්බිලා යම් සිත් ටිකක් පහළ වුණා නම් නැවත අලුත් අරමුණක් ගන්නකොට ඒ හිත් පහළ වෙන පිළිවෙලක් ධර්මතාවයක් තියෙනවා. ඒ ආපහු සිත භවංග ගත වෙලා තමයි අලුත් අරමුණ අරගෙන හිත පහළ වෙන්නේ. මේ ධර්මතාවය තිබුණේ නැත්තම් අපේ මහත්තයා අපි සමහර විට එක අරමුණක් දැනගනිමින් ඉන්නකොට තවත් අරමුණක් අපිට ගැටෙන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ රූපයක් බල බල ඉන්නකොට සද්දයක් ඇහෙන්න පුළුවන්. ඒ අතර බිඳිලා ආපහු අලුත් අරමුණක ద్వාරයකට යන්න වුණොත් මේ සිත්වල කිසිම ප්‍රයෝජනයක් නැහැ. අර වගේ ධර්මතාවයක් මේ චිත්ත නියාමයක් කියන එකක් තියෙන නිසා තමයි ඒ අරමුණ ඉවර වෙලා හිත භවංගගත වෙලා තමයි අලුත් අරමුණක එල්බිලා ඒ ద్వාරෙම හෝ වෙනත් ద్వාරයක සිත් පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ මේක මේ චිත්ත නියාමයක් වශයෙන් සිද්ධ වෙන එකක් හැටියට.
චිත්තවීදයේ කාලේ චිත්තක්ෂණ 18යි කියලා අපි දන්නවා. ඒ චිත්තක්ෂණ 18 ගැන ඉතාමත්ම කෙටි කාලයක් කියලා දන්නවා. ඒක තමයි අපි යමක් දකිනවායි කියනකොට ඒ දකින කාලයක් අපි සාමාන්‍යයෙන් කාලයක් අත්තර ගණකින් අපිට ගණන් කරගන්න පුළුවන් වගේ සාමාන්‍ය ජීවිතයේදී අපිට හිතෙනවා. නමුත් ඒ කියන්නේ චිත්ත වීතික කාලේ ඉතාමත්ම කුඩයි. එතකොට මේ දකින කාර්යය සහ මේ චිත්ත වීතික කාර්යය අතර ගැළපීමක් නැති භාවයක් වගේ එකක් පේනවා දකින්න සාරණා. මම හිතන්නේ භාවයක සම්පති ගණේ අරමුණු ආරම්භන ගණේ අතර මම හිතන්නේ යම් කිසි දෙයක් විස්තර වුණා. ඒක තියෙන තරමට ඒ කියන්නේ ඒ කාලය තුළ චිත්ත විදි විශාල ප්‍රමාණයක් හැදෙනා කියන එක දෙක තේරුම්
ගන්නවා. ඔව් ඒ කියන්නේ දැන් අපි කියමුකෝ ඒක නිරුද්ධ වුණාන් පස්සේ මනෝද්වාර චිත්ත වීති බොහෝ ප්‍රමාණයක් ඒ අරමුණම එල්බගෙන උපදිනවා. මේ නමුත් ඒක වෙනත් ద్వාරයක් වුණාට ඒ අරමුණේම එල්බිලා තියෙන නිසා අර දිට්ඨ සදිස කියලා කියන ඕක දැක්කා සමානව දකින්නවා හා සමානවම මනෝ ద్వාරයටත් වැටෙනවා අපිට. ඒක උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, අපි අතීතයේ හොඳට බලවත් ලෙස දැකපු දෙයක් නැවත සිහි වෙනකොට ඒක ඒකම අරමුණු කරා වගේ දැනෙනවා, දැන් පේන්නේ නැහැ. නමුත් අපිට ඒක දැක්කා හා සමානව වැටෙනවා. ඒ වගේ මේ අපි ගත්තාම මේ චක්කුද්වාරාදී පංචද්වාරයෙන් අරමුණු කරමින් පහළ වෙනවා වගේම ඒ අරමුණේම එල්ලලා පහළ වෙන මනෝද්වාර චිත්ත වීතිත් අර අරමුණම අරගෙන පහළ වෙන නිසා ඒක අර සජීවී භාවයෙන් පේනවා. ඒක එකක්. අනිත් එක තමයි ඉතින් මේක අරඹයා නැවත නැවත මේ චක්කුද්වාර මනෝද්වාර වශයෙන් මාරුවට සිත් කෝටි ලක්ෂ ගානක් පහළ වීම නිසාම අපිට ඒ දේවල් වල අර කියපු ආකාරයේ අපිට මේවා කොච්චර මහා ගොඩක් පහළ වුණත් වේගෙන් බිඳින් බිඳි ගියත් මේවා තියෙන දේවල් නিত্য දේවල් හැටියට දැනෙන්න හේතුව තමයි ඒ එක අරමුණක සි කෝටි ලක්ෂ ගානක් පහළ වීම හා වේගවත් භාවය හා ඒවා අපි අර හිතින් මේවා ගැට ගන්න බව කියන එක මේ බොහෝ කාරණා හේතු වෙනවා. ඒ වගේ අපිට වැටහෙනවා.
අසරයි අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔය හීන පේනවායි කියන්නේ ඔය ඔය විදිහට විස්තර කරන්න පුළුවන් ස්වාමීන්
වහන්සේ? ඔව් එතකොට මහත්තයා ඒකත් හොඳයි. මේ හීන පේනවා කියන එක අපි දන්නවා ඒක දැන් අපිට අපේ හීනෙන් මොනව හරි දකිනවා නම් ඒ දකින්නේ මේ චක්කුද්්වාරයකින් නෙවෙයි. එතකොට චක්කු විඥාන ආදී මේ විපාක සිත් වලින් හීන දකින්නේ නැහැ කියනවා. පංච විඥානයන්ගෙන් හීන නොදකි. ඒ වගේම පංච විඥානයන්ගෙන් නොනිදයි. පංච විඥානයන්ගෙන් නොපිබිදේ. නැගිටීම, නිදා ගැනීම, හීන දැකීම මේ කිසිවක් පංච විඥානයන්ගෙන් වෙන්නේ නැහැ. චක්කු විඥාන, සෝත විඥාන ආදී. ඒක ඔබට විභංගයේ ඥාන විභංගයේම ඔබට බලා ගන්න පුළුවන්. ඒවා ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ පංච විඥාණයට සමානතර උපදින මනෝ ධාතුයෙනුදු හීන දැකීම, අර අපි කියපු සම්පටිච්ඡනාදී සිත්, පංච ద్వාරාදී සිත් මේ වගේඳ හීන දැකීම, ඒ පස්සේ නිදා ගැනීම, පිබිදීම වෙන්නේ නැහැ. එහෙනම් මේක සිද්ධ වෙන්නේ මනෝ ద్వාර චිත්ත වීතියකින්, මනෝ විඥාණයෙන්. හැබැයි ඒකද අපි කියන කපිනින්ද කියලා කියන්නේ ප්‍රකෘති සිත නෙවෙයි, ඒක භවංග හිතක් නෙවෙයි. භවංගයට නොවැටි නමුත් අපි කියන දැන් අපි ඇහැරලා ඉන්නකොට මට්ටමේ තියෙන මනෝවිඤ්ඤාණ මට්ටම නෙවෙයි. ඒක අර අඩනින්ද වගේ කියන එක මට තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න අන්න ඒ අවස්ථාවල හිත වලින් තමයි කීන දැකීම සිත් වෙන්නේ. එතකොට හැබැයි එතන මේ අර කියපු ආකාරයට පරිත්තාරම්මන හෝ මහත්තාරම්මන හෝ චිත්ත වීති යන්න පුළුවන්. ඒ සීන දැකීම තුලත් කර්ම කෙලස් උපදිනවා. නමුත් ඒවා බොහෝ විට කර්ම වුණාට ප්‍රතිසන්දියක් ගෙනත් දෙන්නේ නැහැ, ප්‍රවෘත්ති විපාක ගෙනත් දෙන්න පුළුවන්. කර්ම හීනදුදු සකස් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි කියන්නේ අර මේ සිහියෙන් යුක්තව නිදාගන්න කියලා කියන්නේ. අන්න ඒ නිසා තමයි නැත්නම් අර සිහිනෙන් පවා අපි තුල කෙලස් උපාදාන ඇති වෙන්න පුළුවන් බව තියෙන නිසා.
ඊවසෙන් මේ අපි ස්වාමීන් වහන්සේ තේරුණා. ඔස්සරේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දෙනකොට තේරිච්ච දෙයක් තමයි මේ උදේවය ඥානයේ කියන එක, උදේවය ඥානයේ කියන එක තමයි විදර්ශනා ඥාන, අපි නවමහා විදර්ශනා ඥාන කියන තැන ආරම්භයේදීම පෙන්වලා දෙන්නේ. එතකොට මේකේ මාත්‍රකාවෙම කියලා තියෙන එකක් තමයි පච්චුප්පන්නාන ධම්මාන විපරිණාමාන පස්සනේ පඤ්ඤා උද්‍යප්පඥාන කියන. එතකොට මේ තත්‍ය කියන්නේ පච්චුප්පන්න ධර්මවල විපරිණාම අනුපස්සනා කියලා තියෙන ස්වාමී. එතකොට එතනින් එක දෙයක් තමයි තේරෙන දෙයක් තමයි මේක ප්‍රත්‍යක්ෂ දැනීමකට වඩා මේ ගැන මෙනෙහි කිරීම වශයෙන් ලබන ඥානයක්ද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය. ඒ වගේම සාමාන්‍යයෙන් දැන් මේ සුතේ ලැබුණ නැත්නම්, ඒ කියන්නේ මේ අපි හිතුවොත් එහෙම ඔය අවිද්‍යා කර්ම තණ්හා ආහාර පත්‍යෙන් තමයි මේ දේවල් ඇති වෙන්නේ කියලා සුතමේ ඥානයක් නොලැබුණොත් ඒ වගේම අපි දන්නේ නැත්නම් කොහොමද සිතකින් රූප ඇති වෙන්නේ කොහොමද මොනවද ආහාරයෙන් ඇති වෙන්නේ රූප කියලා ඒ විදිහේ ඒ විභේදනේ නැත්නම් ඒ බෙදීම දන්නේ නැති කොට මේ උදේව විඥානය කියන එක ලබා ගැනීම හැකියාවක් තියනවාද කියන එකත් තමයි දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මම හිතනවා වාස් ප්‍රශ්න තේරෙන්නේ නැති කියලා ස්වාමීන්
ඔව් එතනදී පළවෙනි ප්‍රශ්නේ උනේ අනුපස්සනාව කියන. එතකොට ඇත්තට මේ උද්‍යාබ්බේ ඥානය මුලින් අපි සුතමේ වශයෙන් දැනගන්නවා. බුදු පසේ බුදු උතුමන් වහන්සේලා හැරුණකොට අනිත් හැමෝටම මේ කාරණාව සුතමේ ඥානය වශයෙන් ලැබිය යුතුමයි. එහෙම ලැබිච්ච කෙනාට ඒ සුතමේ කියන එක ඥානයක්. නමුත් ඒකෙන් මේ කෙලස් ගෙවෙන්න තරම් ඒක හේතු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ තමන් සුතමේ ඥානයේ වශයෙන් දැනගත්තු දේ චින්තාමේ ඥානයෙන් භවනාම ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට ඒ අපි අනුපස්සනා කරන්නත් අපි තුළ ඉස්සලා ප්‍රත්‍යක්ෂ ඥානයක් තිබිය යුතුයි. ප්‍රත්‍යක්ෂ ඥානෙ නොතිබුනොත් මේ අනුපස්සනාව කියන එක හරියට සිද්ධ වෙන්නේ නැහැ. කෙලස් ගෙවීම. ඒක තමයි සමහරට සමහර අය ප්‍රත්‍යක්ෂේ නැතුව අනුපස්සනාව කරනවා. හැබැයි අනුපස්සනාව කරාට කෙලස් ගෙවෙන්නේ නැහැ. ඉතින් සමහර අය ඔය එන්නේ කොච්චරවත් පිළිකුල් භාවනාව කරනවා, ධාතු කර්මස්ථානයේ කරනවා, නමුත් මෛත්‍රී භාවනාව කරනවා. නමුත් එයාලගේ කෙලස් එහෙමයි. අවස්ථාවට අර තිබුණාටත් වැඩිය සමහරට කෙලස් මතු වෙලා එනවා. නමුත් නැවත නැවත කිරීම කියන එක සිද්ධ වෙනවා. නමුත් ඒ නිසා මේ අනුපස්සනාව කියන එකත් අවශ්‍යයි. ප්‍රත්‍යක්ෂයත් කියන එක අවශ්‍යයි. කියන්නේ පරමාර්ථ ධර්මයෝ දැක දැන ඒ දැන දැකගත් ධර්මයන් තුල නැවත 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 ඥානය මනස පැවැත්වීම යෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන් තමයි අපිට මේ ඥානය ඒ කියපෝ උදයබ්බේ ඥානය ආදී ඥානයන් පහළ වෙන්නේ. මාර්ග ඥානයන් පහළ වීමට මේ නව මහා විදර්ශනා ආදී හැම එකකට මේ අනුපස්සනාව කියන එක වැදගත්. හැබැයි අනුපස්සනාවට පෙර අපිට කිව්වා රූපස්කන්ධයන්ගේ නිබ්බත්තිය වර්තමාන රූපයන්ගේ හට ගැනීම බිඳීම දැකීම. හැබැයි ඒ බිඳීම දැකීම නුවණින් නැවත නැවත දැකීම. එතන කාරණා තුනක් වැදගත් වෙලා තියෙනවා. වර්තමාන ධර්මයන්ගේ හට ගැනීම දකිය යුතුයි, බිඳීමක් දැකිය යුතුයි. ඒ දේ නැවත නැවත මෙනෙහි කිරීමයි අනුපස්සනාව කියලා කියන්නේ. එතකොට මේ ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙන දේවල්. මේවා කවදාවත් වෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒ නිසා දකින්න නැතුව අනුපස්සනාව කරාට තේරුමකුත් නැහැ. අනුපස්සනාව නැතුව දැකගෙන හිටියා කියලා කෙලස් ගෙවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අපි තුල ආශ්‍රව ගෙවෙන්නේ අනුපස්සනාව තුළින්. ඇත්තටම අපි මේ ඥාන වැඩපිළිවෙල ගත්තාම නාම රූප පරිච්ඡේද ඥානය, ඊට පස්සේ ධම්මට්ඨිත ඥානය, සම්මර්සන ඥානය කියන මේ දක්වා එනකන් අපි කරන්නේ මේ නාම රූපයන්ගේ ප්‍රත්‍යක්ෂ දැකීම දැන ගැනීමට තමයි ඒ ඥාන සියල්ල උපකාර වෙලා තියෙන්නේ. දැන් ප්‍රත්‍යක්ෂ ඥානය දැක්කන් පස්සේ එයාට මිනිස්සේ කියලා රැවටෙනකොටම නැහැ මෙතන තියෙන්නේ මෙහෙම ධර්මයක් නේ කියලා අර තියනකොට ඒක වේගෙන් ගෙවිලා යනවා. මොකද තමන් දැක්කු එකක්, ප්‍රත්‍යක්ෂ කරගත්තු එකක්. නමුත් නැවත කෙලෙසයක් ආවේ තමන් එතන පුහුණු නොවෙච්ච නිසා, ආශ්‍රවේ වැඩි නිසා, සිහිය අතහැරිච්ච නිසා. දැන් දැනගත්තා. දැනගත්තට සිහිය නුවණ අතහැරිච්ච ගමන් අර පරණ කෙලෙස් එන්න පුළුවන් ආශ්‍රව. දැන් ඊට පස්සේ අනුපස්සනාව තුළින් කරන්නේ අන්න අර කියපු හුරුව, පුරුද්ද, ආශ්‍රවය සංයෝජනේ ගෙවලා දාන එක. ඒතකොට සංයෝජනේ ගෙවීමෙන් තමයි කෙලෙස් කැපිලා ගිහිල්ලා මාර්ගසිතක් උපදින්නේ. ඉතින් අන්න ඒ විදිහට ඊට පස්සේ දැන් ඔය උදයබ්බේ ඥානේ පටන් ඉදිරි ඥාන ඔක්කොම අනුපස්සනා තමයි වෙන්නේ. හැම එකකම අනුපස්සනාවක් තියෙන්නේ. හැබැයි මෙහා ඥාන තියෙන්නේ ධර්මතාවයන් මතු කර ගැනීම. ධම්මට්ඨිති ඥානෙ පරමාර්ථ ධර්මයන් අරමුණු කිරීම, ඒවා වෙන් කර කර බැලීම, මේවා එතරම් අනුපස්සනාවක් තියෙනවා. නමුත් ඒ අනුපස්සනාව මේ කෙලෙස් ගෙවනවට වැඩිය ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට යෙදිච්ච අනුපස්සනාව. ඉතින් ඒ නිසා ඒකයි ඒ අනුපස්සනාවේ පදනම හරියට දාගත්තොත් ඊට පස්සේ කෙලෙස් ගෙවීම පිණිස සිදුවන නිවැරදි විපස්සනා ඥානය. ඇත්ත මේ විපස්සනා ඥානය කියන එක හරියට කියන්න පුළුවන් ඉන්නේ මේ උදයබ්බේ ඥානේ පටන්. ඒකෙත් කෙලස් ගෙවෙන විපස්සනා ඥානය කියලා කියන්නේ බංග ඥානේ පටන්. ඒක ඉදිරියේදී අපි කතා කරනවා. එතකොට ඒ කෙලස් ගෙවීම පිළිබඳව ඉතින් කෙලස් වේගෙන් දුර්වල වෙලා කැපිලා යනවා ඒ නැවත නැවත අනුපස්සනා කිරීම තුළ. ඉතින් ඒ නිසා අපේ මහත්තයා ඒක මේ දෙකම අත්‍යවශ්‍ය දෙයක්. මේ එක කවදාවත් වෙන් කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් මේ දැකගත්තු දේ ඇත්තටම අපිට ඒක කෙලස් ගෙවෙන්න නම් ඒක නැවත නැවත මෙනෙහි කර කර ප්‍රායෝගික භාවිත බහුලීගත කිරීම අනිවාර්යෙන් කළ යුතු දෙයක්.
ඥානවල අන්තිම එක වගේද කියලා. කියන්නේ අනිත් දැන් කර්මයෙන් අවිද්‍යාවෙන් කර්මින් තණ්හාවෙන් ඇති වෙනවා කියලා ඒ තුන පරිපූර්ණ වගේ දැන ගැනීමට එතෙන්දී නිබ්බති ලක්ෂණය දැනගන්නවා කියලා කියන්නේ කියලා හේතුණා. ඒකත් පොඩ්ඩක් පැහැදලා දෙන්න ස්වාමීන් වහන්සේ තිරවස්සන්.
හරි හරි. ඔව්. ඒකත් එක හේතුවක් තමයි. නමුත් ඒ හේතු කෙනෙක් දැනගත්තේ නැතත් කෙනෙකුට පුළුවන්කමක් තිබුණොත් මේ මොහොතේ ප්‍රත්‍ය නිසා හටගත්තේ කියලා ඔහුට ඒ ප්‍රත්‍ය මොකද්ද කියලා සමහර විට වැටහෙන්නේ නැහැ. නමුත් ප්‍රත්‍යෙන් ඉපදුනා කියන එක දැනගත්තොත් ඒකද මේ නිත්‍යයි කියලා ගැනීමට අයින් වෙනවා. අපි කියමු උදාහරණයක් වශයෙන් අස්සජී මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, කෝලිය උපතිස්ස ඒ දෙනම වහන්සේලාට දේශනා කරපු ගාථාව යේ ධම්මා හේතු පබව කියලා, ඔන්න තේසං හේතු තථාගතෝ ආහ කියලා, මේ හේතුවෙන් මේ ධර්මය උපදිනවා කියලා අන්න නිබ්බති ලක්ෂණය පෙන්වනවා. ඉතින් ඒකම හේතුණා එහෙනම් මේක බිඳෙනවා කියලා සෝවාන් ඵලයක් කරා යෑමට පවා මේ තාක් අපි ඉන්නවා තියෙනවා කියලා ගත්තු දේවල් මේ ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් නේද කියලා ඒ නුවණත් සාමාන්‍ය නුවණක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ තුළ යම් ප්‍රමාණයකට අර නුවණවල් අන්තර්ගත නොවනවා නෙවෙයි. ඒවා සියල්ල තියෙන්න පුළුවන්, කීපයක් හෝ තියෙන්න පුළුවන්. එහෙම නැති වුණත් කෙනෙක් මේ විදියට හරි මේ ප්‍රත්‍යෙන් හටගන්නවා කියලා අර දැකීමත් ඒක ප්‍රබල ඥානයක්. මේ රූපයන්ගේ පැවැත්ම නැති කිරීම සඳහා නিত্য සංඥාව දුරු කර ගැනීම සඳහා.
තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් නාම රූප කියනකොට දැන් ඇතැම් අවස්ථාවලදී අපිට ඇහෙන දෙයක් තමයි නාම රූප කියලා වෙන් කරලා කිව්වට නාම රූප කියන එක එකක් හැටියට සලකන්න ඕනේ කියන එක. දැන් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලිවම විස්තර කළා නාම රූප කියලා කියන්නේ දෙකක්. මොකද නාම කියලා කියනකොට අර සතර සම්ප්‍රයෝග ලක්ෂණ වලින් පහළ වෙන නාම ධර්ම තමයි නාම කියලා කියන්නේ. රූප කියලා කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තියෙන, එහෙම සම්ප්‍රයෝග ලක්ෂණ වලින් තොර වෙච්ච වෙනමම කොටසක් හැටියට තමයි රූප කියලා අපිට එතනදී සලකන්න. බුදුරජාණන් වහන්සේත් නාම රූප කියන තැන විස්තර කරනකොට පස්ස වේදනා එතන ඇත්තටම විඥාන පච්චය නාම රූප කියනකොට විඥාන කියන කොටස අයින් කරලා ඒ කතා කරලා තියෙන විඥානේ ප්‍රත්‍ය වෙනින්ද එතෙන්දි නාම කියනකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන පහ චෛතසික ධර්ම හැටියට ඊට පස්සේ රූප කියනකොට සතර මහා භූතයන් නොත් ඒ වගේම සතර මහා භූතයන් නිසා හටගත් රූපත් කියන තැන විශේෂයෙන්ම පෙන්වලා තියෙනවා. ඉතින් ඒකෙන් අද උපවහන්සේගේ දේශනාව තුලත් අපිට පැහැදිලි වුණේ
මේ නාම රූප කියනකොට ඒක කොටස් දෙකක් හැටියටම බලන්න ඕන කියන එක කියලා තමයි මම තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ. එකක් හැටියට බලන එකේ ඒක ඇත්තටම වැරද්දක් තියනවා වගේ තමයි හැඟුනේ. ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් අපිට තවදුරටත් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ පෙරවන් සර්මයි.
ඔව් ඒක බොහොම හොඳයි. ඉතින් මේ විශේෂයෙන් අපේ භාවනාවේ මුල හැටියට අපි සඳහන් කරා මේ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක. මේවා එකක් හැටියට ගැනීම නිසාමයි මේ බොහෝ කෙලෙස් කර්ම දුක් බොහෝ දෙයක් ඇති වෙන්න හේතුව. ඉතින් මේ වගේ මුලාව බලවත් වෙන්නත් හේතු වෙන්නේ මේ දෙකම එකක් හැටියට ගැනීම නිසා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ දෙක වෙන් කරලා හඳුනාගත්තාම අපිට පොළුවන්කම තියෙනවා ඒ කෙලස් ගෙවා ගන්න. ඇත්තටම ගත්තහම මේ රූපය වෙන් කරලා ගත්තහම මේ රූපය අහේතුකයි. ඒක මේ ඒකේ කවදාවත් මේ ලෝභ, දේශ, මෝහ යෙදෙන්නේ නැහැ. ඒ වගේ කර්ම, කෙලස්, කුසල්, අකුසල් මේ කිසිවක් මේ රූපය තුල නැහැ. රූපයෙන් කවදාවත් කිසි කෙනෙක් සුගතියට ගියෙත් නැහැ, කිසි කෙනෙක් අපායට ගියෙත් නැහැ, කිසි කෙනෙක් නිවන් දැක්කෙත් නැහැ. ඒ කියන්නේ මේ රූපය උපකාර කරගෙන සිද්ධ වෙනවා. නම් රූපය තනි කරලා ගත්තොත්. එහෙම ගත්තහම මේ රූපය කියන එක අනිත් ධර්මයන්ට ඉපදීමට විද්‍යාමාන භාවයෙන් උපකාර වෙන ධර්මයක් මිසක් ඒකේ කිසිදු අපේ මේ කෙලෙස් කර්ම සකස් වීමට ඒක ඍජුව බලපාන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා නමුත් මේ සුද්ධ රූපය ඇයි අපිට මේ තරම් බලන්න උනේ? නැවත නැවත මේක වෙන් කර කර මේ කායනුපස්සනාවෙන් පබ්බ කීපයක්ම පෙන්න ඇයි මෙච්චර මේ රූපය බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ? මේ රූපය අරඹයා අර නාම ධර්ම ගැට ගහ අපි රූපය කෙරෙහි මුලාව ඇති කරගෙන තියෙනවා. දකින අහන දේවල්, ලෝභ දේශ මොහ ඇති වෙන දේවල්, සැප දුක් ඇති වෙන දේවල් මේ ඔක්කොම රූපේට ගැට ගහලා තියෙනවා. අපි ගිහි සැරේ කතා කරු මේ විශේෂයෙන් අර ආස්වාද දෘෂ්ටි කියන එක. මේක මේ ආස්වාදේ මේ රූපෙයි තියෙන්නේ කියලා. ඒ රූපේට ඇලෙනවා. දැන් අපි රූපේට ඇලිලා තියෙන්නේ රූපේ නිසා දුක් උපදින්නේ. ඒ රූපේට මේ රූපේ නැති දෙයක් රූපේට ගැට ගහපු නිසා. ඉතින් අන්න ඒ නිසා මේ වෙන් කරලා බැලීම තුළ ඒක හොඳට මේ රූපය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලිව පේනවා. ඒකට දකින්න අහන්න පුළුවන්කමක් නැහැ. ඒකෙන් සැප දුක් එන්නේ නැහැ. අපි හිතන ආකාරයේ මේ ඇලීම බැඳීම කියන එක මේ රූපෙට කොහෙත්ම ඇති නැති එකක්. ඒ වගේම රූපය හරියට තේරුම් ගත්තම දෙනවා මේක අසාර අසුබ වූ මේක දුරින්ම දුරු කළ යුතු ධර්මයක් නේද? මේ කිසිම මේකේ සාරයක් හරයක් වටිනාකමක් නැහැ නේද කියන එක හොඳට පේනවා ඒ රූපේ වෙන් කරලා ගත්තා. නමුත් මේ වගේ වටිනාකම් ගොඩ නැගිලා ඒවට උපාදාන සංයෝජන ගොඩ නැගින්නේ අන්න අර නාම ධර්මයක් මේකට ගැට ගන්න නිසා. ඉතින් අන්න ඒ නිසා මේ නාම රූප දෙක වෙන් කර ගැනීමේ නුවණින්ම අපි තුල දුරු වෙන දුක, දුරු වෙන කර්ම, දුරු වෙන කෙලෙස් ප්‍රමාණය මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක අපිටම වටහා ගන්න පුළුවන් මේ නාම රූප දෙක නොදැකීම නිසා මේවා සත්පුද්ගල භාවයෙන් ආත්ම වශයෙන් අරගෙන අපි මොන තරම් දුක් කෙලෙස් කර්ම ඇති කරගන්නවද. ඉතින් මෙතෙන්ද හිත තියපු ගමන්ම අර හටගත්තු කෙලෙස් සියල්ල නිරුද්ධ වෙලා යනවනේ. ඒ නිසා මේක මොන තරම් වටිනා අපේ සියලු දුක් දුරු කරන්න හේතු වන පදනම නේද මේක. ඉතින් ඒ නිසා අපි මේක හොඳට වෙන් කරලා දාගත යුතු, පළපදියම් කරගත යුතු උණුවණක් නේද කියලා අපි විශේෂයෙන් ඒවා අපි සරසාව මේකට හිත තියාගත යුතුයි. ඉතින් හිත තියාගෙන මේ දෙක වෙන් කරගත යුතුයි. මොකද අර රූපය බැලිය යුත්තේ ඒ නිසායි. ඉතින් රූපයේ කෙලෙස් කිය ওই ගැට ගැහිලා නැත්නම් මේ රූපය බලන්න අවශ්‍යම නැහැ. මොකද ආශ්‍රව කෙලෙස් දුක ඇති වෙලා තියෙන මේ හිත සමග සම්ප්‍රයුක්ත වෙලා තියෙන ධර්මත් එක්ක. නමුත් මේක නැවත අපි අමතර දෙයක් හැටියට බලන්න උනේම අපි මේ මෝඩකමින් මේවට ගැට ගහපු නිසා. ඉතින් ඒ නිසා ඇත්තට මේ කාරණාව නැවත නැවත මතු කරන එක හොඳයි. මොකද මේක අපේ විදර්ශනාවේ අත්‍යවශ්‍ය හා මූලික වැඩපිළිවෙලක් හා කරගත යුතු දෙයක් නිසා.
ත
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අනික වරේ අපි ස්වාමීන් වහන්සේ මේ රූප කිව්වහම මේ සාතරූපී රූප සාතරූප කියන ටිකත් රූප වෙනවා. නමුත් රූපස්කන්ධයට අයිති වෙන්නේ නැහැ කියලා කියන තැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? මේ පිය රූප සාතරූප කියලා කියන්නේ මොනවටද කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරගත්තා කියලා ස්වාමීන් වහන්සේ ඒක තේරුම්.
තව කාරණාවක් තියෙන්නේ මේ යමකේ යමක ප්‍රකරණය කියන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන හොඳට බෙදපු තැනක් මේ පටලා ගන්නවා නිසා යමකය අභිධර්ම පිටකේ යමකේ දේවා බෙදනවා කන්ද යමක ආයතන යම කියලා. දැන් රූපස්කන්ධය කිව්වොත් ඒකේ ඉස්සරෝම් කියන පද ශෝධන වාරේ කියලා මේ රූපස්කන්ධය කියන පදේ හොඳට සුද්ධ කරනවා. මේක අනිත් ඒවට වේදනා සංඥා සංකාර ස්කන්ධයන්ට හෝ වෙනත් බුදුරජාණන් වහන්සේ රූප නමී යමක් පණවලා තියෙනවා මේ වගේ කලවම් වෙන්නේ නැතුව රූපස්කන්ධය කිව්වේ මොකද්ද කියන එකට කේන්ද්‍රගත කරලා ඒ ධර්මය වෙන් කරලා පෙන්නනවා. එතන මේ විදිහේ ක්‍රමවේදයක් මේ යමක ප්‍රකරණයේ සිද්ධ වෙනවා. ස්කන්ධ ධාතු ආයතන ඊට පස්සේ සත්‍ය චතුරාර්ය සත්‍ය පිළිබඳව ඉතින් මේ හරිය ලස්සනයි. චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ සත්‍යයන් එකක් එකක් වෙන වෙනම අරගෙන ඒ පදශෝධන වාරයේදී සුද්ධ කරලා ඒවා කාලවලට ගලපලා භූමිය වලට ගලපලා පුද්ගලයන්ට ගලපලා මේ විදිහට පෙන්නනවා. ඉතින් මේ කරුණු කාරණා කෙනෙක් ඉගෙන ගන්නව නම් ඒ වගේ අර්ථයේ ඉතාමත් පිරිසුදුව ගන්න පුළුවන්. හා ඒ අද වෙන විකෘති කිසිවක් වෙන්නේ නැහැ. මොකද බුදු දහමේ තුල බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවුල් නොවන විදිහට පැහැදිලිව බෙදලා විවර කරලා පෙන්නලා තියෙනවා. නමුත් ඒවා අපි අධ්‍යයනය නොකරනීම නිසා තමයි බොහෝ අය රැවටෙන්නේ හා ඔය විදිහේ දෘෂ්ටි ඇති කරගන්නේ. ඉතින් එතනදී ඔය කම්බ යමකේ තියෙන එකක් තමයි කන්ද යමකේ තියෙන රූපස්කන්ධේ රූපං රූපකන්දෝති රූපස්කන්ධෝ රූපාන්ති කියලා. රූපය රූපස්කන්ධය වෙනවද රූපස්කන්ධේ රූප වෙනවද කියලා. එතකොට එතනදී මේ යමකේ කියලා කියන්නේ බෙදලා පෙන්වන එක. ඉතින් එතකොට කියනවා රූපය රූප සාතරූප රූප වෙනවා රූපස්කන්ධේ නෙවෙයි. රූපස්කන්ධය කියලා යමක් අපි පෙන්නලා තියෙනවා බුදුරජාණන් වහන්සේ චතුන්වංච මහා භූතං උපාදාය රූපං කියලා. මේක රූපද වෙනවා රූපස්කන්ධද වෙනවා කියලා ඔන්නෝ විදිහට බෙදනවා. එතකොට පිය රූප සාත රූප කියලා මෙතන රූප කියලා සඳහන් වෙනවා. එතකොට ඒ රූප කියලා කිව්වේ අර අපිට හම්බෙන සතර මහා ධාතු කියන අර විරුද්ධ ප්‍රත්‍යයන් නිසා කිපීමට ලක් වෙන ඒ කියපු සතර මහා ධාතු රූප කියන එක නෙවෙයි. මෙතන රූප නමින් හැඳින්නේ ස්වરૂපය කියන එක. පිය ස්වરૂපයක් සාත ස්වરૂපයක් කියන එක ස්වરૂපය කියන එකයි එතන රූප කියලා හඳුන්වලා තියෙන්නේ. අතන රූප කිව්වේ එහෙම අර විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් ආකාර විකාර භාවයට පත් වෙන පරමාර්ථ ධර්ම ටිකක් තියෙනවා කියන එක. එතකොට ඒ නිසා මෙතන චක්කුන් ලෝකයේ පිය රූපං ඊට පස්සේ තව කියන චක්කු විඥාණං ලෝකයේ පිය රූපං සාත රූපං කියලා මේ චක්කු විඥාණයටත් පිය රූපයක් කියලා එතන සඳහන් වෙලා තියෙන බුදුරයන් වහන්සේ විග්‍රහය තුළ. එතකොට ඒකේ කියන්නේ ප්‍රිය ස්වરૂපයක් කියන එක එතන රූප කියන වචනයෙන් කිව්වේ. ඒ නිසා එහෙම දේවල් ඒ ස්වરૂප පිය රූප කියලා සඳහන් වෙන සාත රූප කියලා කිව්වේ. එතකොට සාත රූප කියලා එතන කිව්වේ ඉෂ්ට වූ මනවඩන රූප සාත රූප. ප්‍රිය රූප කියලා කිව්වේ ඔක්කොම අර හොඳ යහපත් රූප කියන එකයි ඒ පිය රූප සාත රූප. එතකොට ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ එහෙම ස්වરૂපයක් ඒ අනාත්මෝ පරමාර්ථ ධර්මයන්ගේ තියෙනවා. එනිසා ඒ ස්වરૂපය කියන අදහසයි එතන කිව්වේ. එනිසා ඔය කන්ද යමකේ පෙන්නවා එහෙම දේවල් ඇරලා මේ කියපු පටවියාපෝ තේජෝ ආයෝ ආදී හා උපාදාය රූපයන්ට තමයි රූපස්කන්ධය කියන්නේ කියලා ඔය යමකේදී ඔය කාරණාව බෙදලා පෙන්නනවා. ඒ නිසා අතන ඒ ස්වરૂපය කියන එක තමයි ඒ රූප කියන වචනෙන් ඒ හඳුන්වලා තියෙන්නේ. තේරෙන්නේ නැති මං හිතන්නේ.
මම පින් ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
එවනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. කල්‍යාණ මිතු මිත්‍රයන් සාකච්ඡාව මේක් නිමකරට පසු මොහොතක් ඉන්න අනිත් කාරණාවන් ගැන කතා කරන්න අනන්ත මහත්මයා ඇතුළු පිටස. දැන් එහෙමනම් අද දවසේදීත් අපිට උතුම් මේ වාග්ය උදා වුණා. ඉතාමත්ම අගනා විශිෂ්ට වූ ධර්ම දේශනාවකට ධර්ම සාකච්ඡාවකට අස්සවන් දෙන්න අප කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට පූජ්‍යපාද ඉලුක්‍රේක මාතෘදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේයි අද දවසේදී ධර්ම සාකච්ඡාව දෙක තුනේ ඉතින් උන්වහන්සේ ඒ පරිශීලනය කරපු ධර්මයේ අපිට ඒ ආකාරයටම පහදා දෙමින් ඒ කරන්නා උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම නිසා පත් කරගත් අවසීල මුකුසලෙන් උත්හේතු වෙන උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ උතුම් ක්‍රියාවන් හේතුවක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය වහන්සේ අපි ඔබ වහන්සේට යොමු වෙනනම් අද දවසේදී සාකච්ඡාව සහ දේශනාව නිමා කිරීම සාදු සාදු.
හොඳයි එමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදී මෙතෙක් වේලා අපි සිද්ධ කරපු ධර්ම දේශනාව ඒ වගේම ධර්ම සාකච්ඡාව හැටියට සලකන්නේ ධර්ම දානමය කුසලය තාම ශ්‍රේෂ්ඨ කුසලයක්. ඒ කුසලයක් නේ. ඒ වගේම මේ වෙනුවෙන් දායකත්වයේ ධර්මයෙන් සහ සම්බන්ධ වෙමින් කාලය ශ්‍රමයේ වැය කරමින් කටයුතු කරපු ඒ හැම දිනාටම සහ සම්බන්ධ වෙලා මේ විදිහට ධර්ම ඥානය දිනු කරගත්තු හැම දිනාත් සිහිපත් කරමින් දෙවියන් ඥාතීන් ඇතුළු හැම දිනාටම මේ උතුම් ධර්ම දානමය කුසල බලයෙන් මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ ලබාගත යුතු ඉහළම මගඵල ලබා ගැනීම සඳහාත් ඒ සඳහා අවශ්‍ය පාරමී ගුණ ධර්මයන් බෝධිපාක්ෂික ධර්මයන් දිනු කර ගැනීම සඳහා මේ උතුම් කුසලය අපිට උපනිශ්‍රේ වේවා. ඒ සඳහා තියෙන කරදර බාධක දුරු වෙලා කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර ලැබිලා තුරුණුවන්ගේ ආශිර්වාදය අපේ ජීවිතයට සම්බන්ධ වෙලා සියලු උපද්‍රවලින් දුරු වෙලා පහසුවෙන් නිදුකින් මේ සංසාර ගමන නිමා කර ගැනීමට අප හැම දිනාටම මේ උතුම් කුසලය මාර්ගෝපකරණයක් වේවා උතුම් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා අපි හැමෝම පුණ්‍ය අනුමෝදන් කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු.